ਦਾ ਸਾਧੂ ਦਿਦਹਸ 562 ਵਨ 2018 හතරවැනි මාසේ 29 වෙනිදා වෙසක් පුර පසළොස්වක පොහෝ දවස ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ යන අයෙකුට මේ තරම් වටින දවසක් මේ තරම් වටින දවසක් තවත් නෑ පිළිතුරේ අපිට ඊටාම වටින දවසේ ඒක මුළු හදවතින්ම තමන්ගේ සිත කය වචනය කියන තුන්දොරට ඇතුල් කරගෙන වෙන කවුරුත් නෑ මම තනියෙන් කියලා හිතලා අද දවස පුරාවට ඒ බුදු මග ගමන් කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ලෝතුරා බුදු කෙනෙකුගේ පහළවීමෙන් මේ කල්පයේ ගෙවී යන්නේ අවුරුදු 2000 ගණනක් 2500 ගණනක් 1562 විශ්වය අපි අහලා තියෙනවා ඉතිහාසය මේ වෙනකොට හොයාගෙන තියෙනවා අවුරුදු මිලියන ගණන් නමුත් ඒ යුගය ගැන බුදු කෙනෙක්ගේ වචනයක් අහන්න ලැබුණේ නැහැ එහෙනම් මතක තියාගන්න ඕන අපි සත්වයෝ හැටියට මිනිස්සු හැටියට උපදිනවා අනන්ත අප්‍රමාණ යුගයන්වල බුදුවරයෙක්ගෙන් තොර වූ බුද්ධ ශූන්‍ය කාල අපිට ඒ අගේ තේරෙන්නේ නැහැ නේද කිත්තරට ඒ අගේ තේරෙනව අඩුයි බලන්න පොහොතක් කල්පනා කරලා ඒ අනන්ත විශ්වයේ බුද්ධ ශූන්‍ය කාලයන් අතරින් අපිට මේ ලෞතුරා බුදු කෙනෙක් වෙන්නේ උත්තරීතර අවබෝධයකට පාත්‍ර වෙච්ච උතුමන් වහන්සේ නමක් මුණගැහෙන්නේ තාම ස්වල්ප පොඩි කාලයකට විතරයි. ඉතින් අපි භාග්‍යවන්තයි අපි පින්වන්තයි කියලා හොඳින් ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කරගෙන හොඳ විදර්ශනා ප්‍රඥාවකින් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමට මහන්සි වෙන්න ඕන. මුලින්ම තමන්ගේ හිත සංසුන් කරගන්න තැම්පත් කරගන්න සද්ධර්මයේ තේරුම් ගන්න මට්ටමට සුදුසුකම් ඇති කරගන්න හිත සමාධිගත කරගන්න හිත සැහැල්ලු කරලා තමන් ශරීරය පිළිබඳව ඉරියව්ව පිළිබඳව අවධානයයි ආස්වාස ප්‍රාස්වාසයයි පමණක් සමග ජීවත් වෙන කෙනෙක් වෙන්න ගොඩාක් අරමුණුත් එක්ක ජීවත් වෙන්නේ නැතුව ශරීර ඉරියව්ව පිළිබඳවයි ආස්වාස ප්‍රාස්වාසය පමණයි දැනෙන්නේ කියන මට්ටමට ඔබ නිදහස් කරගන්න ඔබේ මනස. ඔය සමාධියෙන්ම සාමින් වහන්සේ කියවන පාඨයන් කියවන්න. අද වෙනි වෙසක් පොහෝ දවසක ලෞතර බුදු කෙනෙකු කළ උදානය මා කීවාට පසු කියන්න. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති ධානී පුනබ්බවෝ. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති නත්ති ධානී පුනබ්භවෝ. නිබ්බුතානූන සාමාතා, නිබ්බුතෝනූන සෝපිතා, නිබ්බුතානූන සානාරී, යස්සායං දිසෝපති. නිබ්බුතානූන සාමාතා, නිබ්බුතෝ නූන සෝපිතා, නිබ්බුතා නූන සානාරී, යස්සායං දිසෝපති. ඉන්ද්‍රිය සංවර සීලය අදිෂ්ඨාන කරගන්න මම අද දවස පුරාවට ඇසෙහි සංවරය, කනෙහි සංවරය, නාසෙහි සංවරය, දිවෙහි සංවරය, වචනෙහි සංවරය, ශරීරෙහි සංවරය, මනසෙහි සංවරය යුක්තව වාසය කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. මා කීවාට පසු කියන්න. මම ඇස සංවර කරමි, මම කන සංවර කරමි, මම නාසය සංවර කරමි, මම දිව සංවර කරමි, මම වචනය සංවර කරමි, මම ශරීරය සංවර කරමි, මම මන සංවර කරමි, සදායතන උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස නිරතුරුවම සංවර කරමි. ආර්ය සීලයෙන් සමලංකෘතව අද දවස ආර්ය සීලයෙන් යුක්තව තුන් දොර සංවර කොට මෙතැන් පටන් අද මෙම වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ පේවි වාසය කරමි. සාදු. සාදු සාදු. ඒකයි අද ලැබෙන ශික්ෂාපදය, එහෙමත් නැත්නම් සීලය. පුළුවන් තරම් නිහඬ බව භුක්ති විඳින්න ඉගෙන ගන්න ඕන. හැමදෙනාම බලන්න, නිහඬ බව භුක්ති විඳින්න. නිහෙන බව මොන තරම් රසවත්ද? නිහෙන මනසක් ඇත්නම් ඒ රසවත් බව අප්‍රමාණයි. ඒත් නිහෙන මනසක් නැත්නම් ඒ මනස ඇතුලේ පවතින කාලගෝට්ටිය මොන තරම් දුකක්ද? කාල ගෝට්ටියක් නැති, එහෙමත් නැත්නම් සංවර වූ මනසක් ඇත්නම් ඒ මනස තුළින් හටගත් නිහඬ බව මොනතරම් අසිරිමත්ද? සාදු. ඔබේ දුරකථනය නිහඬ කරගෙන ඇති කියලා විශ්වාස කරනවා. අපි සන්තෝෂ වෙනවා. අපිට මේ ලැබෙන්නේ ආධුනික පිරිසක් නෙමෙයි, සමාජ තලයේ ඉහළ රැකී රක්ෂා කරලා වෘත්තීය මේ සේවාවන් බොහෝ වෙලාවට අවසන් කරලා එහෙමත් නැත්නම් යෙදිමින්, ඒ වගේම සූත්‍ර අභිධර්ම ආදිය බොහෝ දෙනා හොඳින් ස්වාමින් වහන්සේලාගෙන් ඉගෙන කියාගෙන අවබෝධ කරගෙන, ඒ වගේම භාවනා මධ්‍යස්ථානවලට නැඹුරුව භාවනා කටයුතුවල නියැලිලා ඒවා පිළිබඳව අවබෝධය ඇති කරගෙන හොඳ පන්නරයක් තියෙන පිරිසකටයි මේ කතා කරන්නේ. ඒ වගේම ඔබ ඒ සියලුම ලද පන්නරය මේ මොහොතේ විදර්ශනාවට යොමු කරගන්න. ලෝතුරා බුදු කෙනෙක් අපිට කියලා දුන්නේ ලෙහෙසියෙන් ගණනකින්, ඉලක්කමකින්, වචනයකින් කියන්න බැරි දහමක්. එක අවබෝධ කළ පිරිස දන්නවා. එදාට තමයි කියන්නේ අනේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ බුදුබණ පදය අපිට වචන වලින් ගණන් ඉලක්කම් වලින් කියන්න බැරි දෙයක් නේද කියලා හිතෙන්නේ එහෙමයි. ඉතින් ලොකු සහයෝගයක් ඕන මේක ඔප්පු කරලා පෙන්වන්න, තහවුරු කරලා පෙන්වන්න, තර්කයෙන් පෙන්වන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඔබ මේ මහන්සි වෙන්නේ අපි වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්, බුදුහාමුදුරුව වෙනුවෙන් යමක් කරන්න නෙමෙයි. එහෙම හිතක් තියෙනවා නම් ඒක අස් කරගන්න. ඔබට බුදුහාමුදුරුව වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ. බුදුහාමුදුරුව ඔක්කොම කරගෙන ඉවරයි. ඔබට ධර්මය වෙනුවෙන් උත් කරන්න දෙයක් නැහැ. ධර්මය හැමදාම ජීවමානව පවතිනවා. ඒ වෙනුවෙන් ඔබට කරන්න දෙයක් නැහැ. ඔබට ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් කරන්න දෙයක්වත් නැහැ. උන්වහන්සේලාත් කරගන්න ඕන දේ කරගෙන අවසానයි. ඇත්ත වශයෙන්ම ඔබ ඔය වාඩිලා ඉන්නේ ඔබට යමක් කරගන්න. තේරුණා නේද? මොකද වාඩිලා ඉන්නේ ඔබට යමක් කරගන්න. ලෝතර බුදු කෙනෙක් බලාපොරොත්තු වෙච්ච ඒ උදාරතර පූජාව, ප්‍රතිපත්ති පූජාව, පරමාය පූජාය, ප්‍රතිපත්ති පූජාය. එහෙමනම් තමන්ගේ ප්‍රතිපත්තිය, තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය, තමා වෙනුවෙන් යමක් කරගෙන ඒ මිනිස්යාව සුගතියටපත් වෙනවා නම්, නිවනටපත් වෙනවා නම් අන්න ඒක තමයි බුදු කෙනෙකුට කරන සත්කාරය, ගරුකාරය කියලා මතක් කරනවා. ඒ නිසා අප වෙනුවෙනුත් කරන්න තියෙන ලොකුම ගරුකාරය, සත්කාරය මොකක්ද? ඔබ අවබෝධයටපත් වෙන්න, ඔබ නිවිච්ච මිනිස්සෙක් වෙන්න. පැහැදිලිනේ? ඔබ නිවිච්ච කෙනෙක් බවට පත් වෙන්න, ඔබ අවබෝධයට පත් වෙච්ච කෙනෙක් වෙන්න. ඒ තමයි අපිට කරන ලොකුම ගරුකාරය, සත්කාරය. හැබැයි බුදුහාමුදුරු වෙනුවෙන් රන් වියන් බැඳගෙන හිටියත්, මල් මාලා, ලයිට් බුබුලු, වෙසක් කූඩු කෝටි ගාණක් දැල්ුණත්, තමන් දැවෙනවා නම්, තමන් පිච්චෙනවා නම්, තමන් අනවබෝධිතව නම් ඉන්නේ, ඒ අය බුදුවරුන්ට ගරු කළා වෙන්නේ නෑ, ධර්මයට ගරු කළා වෙන්නේ නෑ, ආර්ය මහා සංඝරත්නයට ගරු කළා වෙන්නේ නැහැ කියන එක අපි මතක් කරන්න ඕනේ. එහෙනම් මේ වෙසස් සමයේදී ලෝතර බුදුහාමුදුරන්ට ගරු කරන අය කොච්චර ස්වල්ප දෙනයිද ඉන්නේ? අන්නේ ස්වල්ප දෙනා මට මෙන්න මේ ශාලාවේ ඉන්න පින්නතුන් පිරිස බවට පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. නිර්වාණය අරමුණු කොට වාසය කරන්න. නිර්වාණය හරි සරලයි වචනේ තේරුම, හැබැයි ප්‍රායෝගික කිරීම හරි අපහසුයි. බැඳීම් සහිත මිනිසයා බැඳීම් වලින් නිදහස් වෙනවා. කොහොමද බැඳීම් වලින් නිදහස් වෙන්නේ? බැඳීම් වලින් නිදහස් වෙන ක්‍රමය බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා, අපි දන්නවා. නෑ පින්නතුනේ, ඔබ බැඳීම් වලින් නිදහස් වෙන ක්‍රමය දන්නේ නෑ. සමහර වෙලාවට ඒ බැඳීම් වෙනස් කරගන්න ක්‍රමය නම් දන්නවා. මේ පුතජන සත්වයා බැඳීම් වලින් නිදහස් වෙන්නේ බැඳීම් වෙනස් කරගන්නවා. ඔබට මං කියන එක තේරුණාද? පැහැදිලිද? ඔවුන් දන්නේ බැඳීම් වෙනස් කරගන්න මිසක් බැඳීම් වලින් නිදහස් වෙන්න නොවේ කියන එක. බැඳීම් වලින් නිදහස් වෙන්න දන්නේ ලෞතර බුදු කෙනෙක්, මහරහතන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ. මොකද්ද මේ බැඳීම් වෙනස් කරගන්නවා කියන්නේ, සහ බැඳීම් වලින් නිදහස් වෙනවා කියලා කියන්නේ කියලා. දැන් ඔබ සිදු කරගත යුත්තේ බැඳීම් වෙනස් කරගන්න නෙමෙයි, බැඳීම් නිදහස් කරගන්න ඕන. බැඳීමක් වෙනස් කරගන්නේ මෙහෙමයි. යම්කිසි වස්තුවකට, භාණ්ඩයකට, පුජ්‍යලයකට සිත බැඳී ගිහිල්ලා තියෙනවා. අපි ඒක වෙනස් කරගන්නවා විවිධ සාධක පෙන්නලා. මොන ශරීරයක් නම් මේකේ දෙතිස් කුණපයක් තියෙනවා කියලා පෙන්නලා ඔන්න බැඳීම වෙනස් කරගන්නවා. හොඳයි කියලා හිතාගෙන හිටියනම් නරකයි කියලා හිතලා ඔන්න බැඳීම වෙනස් කරගන්නවා. නරකයි කියලා හිතාගෙන හිටියනම් හොඳයි කියලා බැඳීම වෙනස් කරගන්නවා. මං ඕව මතක් කරන්නේ කියලා කල්පනා කරලා බැඳීම වෙනස් කරගන්නවා. ඒ කිසිවකින්ම බැඳීම් අත්හැරෙන්නේ නෑ, බැඳීම් නැතිවන්නේ නෑ. ගොඩාක් දෙනෙක් මේ ලෝකය කෙරෙහි යම් සංකල්පයක් මවා ගත්තොත් අපිට බැඳීම් වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා කල්පනා කළා. දැන් මේ මහා පෘථුවියේ පවතින හැම දෙයක්ම හඳුන්කූරු දුමක් වගේ පොඩි අංශු පරමාණු ටිකක් එකතු වෙලා ගණී භවනය වෙලා මේ මහා ග්‍රහ ලෝකයක් අවුරුදු කෙල කෝටි ගාණක් තිස්සේ හැදුනා, හැදිලා වායු ගෝලයක් හැදිලා සත්වයෝ නිර්මාණය වුණා. ස්වභාව ධර්මයෙන් සතර මහා භූතයෝ ඝෂ්ඨණය වෙන තැන සත්වයෝ ජීවයෝ හැමදාම නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදනය වෙච්ච ඒ සත්ව ජීව මහා පෘථුවිය නැවතත් යම් කිසි දවසක ආයි අලු දුහුවිල්ලක් බවට පත් වෙලා කපුරු පෙත්තක් පිච්චුවා වාගේ අලුවත් ඉතුරු නොවන තත්ත්වයට මේ පෘථුවියත් නැති වෙනවා. ඒ පුංචි කාලයකට මේ පහළ වෙච්ච සත්වයාගේ ඔළුවේ මනසේ නිවීමක් නැතුව දුවගෙන යන චිත්තාවේගයක් තියෙනවා. ආන්නේ පිළිබඳව තමයි ලෞතරා බුදු කෙනෙක් අවබෝධ කරලා දෙන්නේ. ඔබ රැවටෙන්න එපා. ඔබ ගෙනා දෙයක් නැහැ, ගෙනියන දෙයක් නෑ. රැවටෙන්න එපා, මෙතන සත්වයෙක් ඉන්නවා කියලා. මෙතන පුජ්‍යලයෙක් ඉන්නවා කියලා. දැන් ඔබ රැවටිලාද නැද්ද ඉන්නේ සත්වයෙක් ඉන්නවා කියලා? රැවටිලා තමයි. මොන සතාද? මම ගෑනු සතෙක්. මම පිරිමි සතෙක්. එහෙම හැඟීමක් තියෙනවා නම් සත්වයා කියලා රැවටිලා ඉන්නේ. පුජ්‍යලේ කවුද? මම අහවල් වංශ පරම්පරාවේ නාමික පුජ්‍යලයා, ජාතික පුජ්‍යලයා, ආගමික පුජ්‍යලයා. දැන් වෙනදා සත්වයේ පුජ්‍යලේ කිව්වට ඔක තේරෙන්නේ නැනේ. එහෙමනම් සත්ව පුජ්‍යල ආත්ම කියන දෘෂ්ටියේ සිටිනවා මේ දැන්. ඒ බර දරාගෙන ඉන්නේ මොනවද? සතා උසුලාගෙන ඉන්නේ. ගැහැණු අය ගැහැණු සතා උසුලාගෙන ඉන්නවා, පිරිමි අය පිරිමි සතා උසුලාගෙන ඉන්නවා. කින්නු සත්තෝති පච්චේසි. ඔබට මේ ප්‍රත්‍යක්ෂ වෙනවා නම් දැනෙනවා නම් සතෙක් කියලා. මාර දිට්ටි ගතන්නුතේ. ඔබේ අරගෙන තියෙන්නේ මායාවේ දෘෂ්ටියක්. ඒ කියන්නේ වැරදි දෘෂ්ටියක්, මෝඩ දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටියක්, අවිද්‍යාත්මක දෘෂ්ටියක් කියලා කියන්නේ ඒකට. මාර දිට්ටි ගතන්නුතේ. ඔබ මාර දෘෂ්ටි අරන් ඉන්නේ. දැන් මාර දෘෂ්ටි අරගෙන ඉවරයි. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්. සුද්ධ සංඛාර පුඤ්ඤෝයං. මේ සංස්කාර පින්ඩයක්. මේක හොඳට ඥානනය කරගන්න, හොඳට නුවණින් දකින්න. මනස ලිහෙනවා, මනස නිදහස් වෙනවා, මනසේ තියෙන මිත්‍යා දෘෂ්ටිය පහව යනවා. හිරුගේ උණුසුමයි ජලයේ පානය කිරීමයි මහ පොළොවේ සාරය ආහාර පාන වශයෙන් ගැනීමයි ස්වභාව ධර්මයේ වාතය ආස්වාස ප්‍රාස්වාස කිරීමයි ආදී කොට ඇති මේ සතර මහා භූතයන්ගේ සම්පින්ඩණයට මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ සත්වයෙක්, මේ ආත්මයක් කියලා මේ අරගෙන තියෙනවා කියලා දකින්න. මෙන්න මේ සංස්කාර පින්ඩේ ඇති වුණාට පස්සේ සත්වයා 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 කියන නාමය ඇති වෙනවා. ඒ සත්වයා කියන නාමය තුළින් ගොඩාක් පින් රැස් කරනවා, ගොඩාක් පව් රැස් කරනවා. පුණ්‍යාභි සංඛාරා, අපුණ්‍යාභි සංඛාරා. දැන් ඔය පින් රැස් කරන්නේ බෞද්ධය විතරද? නෑ, අනිත් අය පින් රැස් කරනවා. පින් රැස් කිරීම හොඳයි, හොඳ විපාක. පව් රැස් කිරීම නරක විපාක. පින්පව් නොකර ඉන්න කියලා නෙමෙයි කියන්නේ. මේ පින්පව් ඉක්මවා දකින්න. තේරුණා නේද? පින්පව් නොකර ඉන්න කිව්වොත් එහෙම ඉස්සල්ලාම නතර කරන්නේ පින් කරන එක. මොකද හේතුව? ලාභයිනේ. අපේ එක හාමුදුරු කෙනෙකුත් හිටියා. මං කිව්වා සාමණේර වහන්ස මේ අර පාත්‍රේ මට දෙන්න පින් සිද්ධ වෙනවනේ කියලා. නෑ නෑ, මං පින් කරන්නේ නෑ, සතර පවතිනවා බෝවා. සසර බවදින පින් කරන්නේ කිව්වා. ඒ එක්තරා විදිහක හදාගන්න දේවල්. පින්පව් ඉක්මවා දකින්න. කොහොමද පින්පව් ඉක්මවා දකින්නේ? පින්පව් ඉක්මවා දැක්කහම මොනවද පෙනෙන්නේ? අන්න ඔබට පේනවා අනන්තය. අනන්තයේ පෙනුනට මදි. අනන්තය දිනන්න ඕන. අන්න එකට කියන අවබෝධයටපත් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේට ලැබුණු නමක් තමයි අනන්ත ජින. ඇයි ඒ? අනන්තය දිනුවා. ඔබ අනන්තය දකිනවා. අනන්තය දිනුවේ නෑ. සමහර අය අනන්තය දකින්න නැතුව ඇති. අනන්තය පේන අය ඉන්නවා. අනන්තය දිනන්න ඕන. අනන්ත ජින. කුමක්ද අනන්තයේ දිනනවා කියන්නේ? අනන්තයේ දකින තැන ඉන්නේ නැතුව අනන්තයටපත් වෙනවා. අපි ලංකාව ඉඳගෙන වෙන රටක් දකිනවා. එතකොට ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ අපි ඒ රටට වාසය කරන්න යනවා. ඊළඟට ඒ රටේ තියෙන දේශගුණයේ ස්වභාව ධර්මයේ ස්වභාව ලක්ෂණ උන් අපි දකිනවා. දැන් අනන්තයේ දකින අනන්තයට ඔබ පාත්‍රවන්න, එහෙම නැත්නම් පදිංචියට යන්න, ඔබ දකින නිවනට පදිංචියට යන්න. ලෞකික ලෝකේ වීසා කැන්සල් කරගෙන හරි ගිහිල්ලා එහෙ වීසා ගහන් ඉන්න වෙනවා. ඇයි මෙහෙ වීසා කැන්සල් කරගෙන හරි යන්නේ? මේ ඉන්ද්‍රිය ලෝකේ යුද්ධ තියෙන ගාලේ දාලා ගියා නේද රට කට්ටිය? ගිහිපයි කල්පනා කරන්න පුළුවන්. එතකොට මේ රටේ යුද්ධ, දේශපාලන වාතාවරණය හොඳ නෑ, බහුතරය මෝඩයි මිනිස්සු. හරියට නිකන් ඉන්ද්‍රියනුත් ලංකාව වගේ, හරියට ඈ ලංකාව වගේ ඉන්ද්‍රියන් පහ හරි මෝඩ තැනක්, හරි අඥාන තැනක්, අනවබෝධීත් තැනක්. මේ ඉන්ද්‍රියන් පහ දාලා යන්න ඕන. කොහරද යන්නේ? අනන්තයට. අනන්තේ කොහෙද තියෙන්නේ? කවුරු හරි විමසුවොත් අනන්තේ කොහෙද තියෙන්නේ? මොකද්ද උත්තරේ? කොහෙ තියෙන අනන්තේ? අනන්තය ගැන දේශනාව ඔබට ඇසෙන්නේ ස්වාමින් වහන්සේ නිහඬව සිටින විටයි. ඔබට ඒක තේරෙනවද ඇහෙනවද? අනන්තය ගැන ප්‍රකාශය, අනන්තය ගැන දේශනාව ඔබට ඇසෙන්නේ ස්වාමින් වහන්සේ නිහඬව වැඩ ඉන්න විටයි. අනන්තය ගැන විග්‍රහය සිදුවන්නේ ස්වාමීන් වහන්සේ නිහඬව සිටින විටයි. තේරෙනවා මදි නම් ඒකේ වරද සම්පූර්ණ කාගේද? දේශකයාගේ වැරද්ද. අපේ ඔළුවේ ප්‍රශ්නයක් නෑ. අපේට හොඳට විදර්ශනාව පුළුවන්, අපේ ඔළුව හොඳට බොහොම දාර්ශනික ඔළුවක්. මේ දේශකයාගේ වැරද්දෙන් අපිට තේරෙන්නේ නැත්තේ. එහෙම හිතනවා කවුද? අන්න අන්ධබාල ජනයා. ඥානවන්ත පුජ්‍යලයා ඒ තුළ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මට එක පාරට තේරෙන්නේ ඒක හරියට අර ගැඹුරු සංකීර්ණ ගානක් හම්බුණා වගේ එක පාරට උත්තරය ගන්න බෑ. එහෙම නේද? අපිට සංකීර්ණ ගණිත ගැටලුවක් ආවහම එක පාරට උත්තරය ගන්න අමාරුයි. අන්න ඒ වගේ මේ ධර්මය විදර්ශනා කළ යුතුයි. එහෙම නැත්නම් ගණන් හදා බැලිය යුතුයි. දැන් සංකීර්ණ ගණක් හම් වුණාම අපි මොකද්ද කරන්නේ? විදර්ශනා කරනවා. මොකටද? ගණන් හදා ගන්න, උත්තරේ ගන්න. දැන් ගැඹුරු ධර්ම කරුණක් ඔබට දහම් ගැටපදයක් ලැබෙනවා. මොකද කරන්න ඕන? විදර්ශනා කරන්න. මොකද? නිර්වාණය නැමැති පිළිතුර ලබා ගන්න. ඒ දහම් කරුණක නොතේරුණු පරාසයක් තියන්න එපා. නොතේරුණු පරාසයක් තියන්න එපා. හැම පැත්තක්ම ඒ කාරණේ ආලෝකමත්ව දකින්න ඕන. දැන් සාමින් වහන්සේ කාරණා ගණනාවක් ගැන කතා කළා. ඒ හැම ධර්ම කරුණක්ම ආලෝකමත් කළාද? පූර්ණත්වයට පත් වුණාද? පව්පින් ඉක්මවන්න කිව්වා. අනන්තය දිනන්න කිව්වා. අනන්තයේ දෙසුම තිබෙන්නේ, විග්‍රහය තිබෙන්නේ ස්වාමීන් වහන්සේ නිහඬව සිටින විටයි කියලා කිව්වා. ඕ පුළුල් අර්ථ ඇතුව අවබෝධ කළාද? නෑනේ. අන්න එහෙනම් අවබෝධ කරන්න ඕන. එහෙම අවබෝධ කරන්න මහන්සි වෙන, කැප වෙන ආත්මයෙන්ම මහන්සි වෙන, කැප වෙන කෙනෙක්ගේ තමයි ආධ්‍යාත්මයේ තෙන්ට අවශ්‍ය කරන විදියට වෙනස් වීගෙන යන්නේ. හොඳයි, අපි කතා කරමු ආධ්‍යාත්මය පිළිබඳව, තමන්ට තියෙන අවබෝධයන් පිළිබඳව, තව පැහැදිලි කරගන්න ඕන දේවල් පිළිබඳව. පින්නතුන් සුදුසු අය, විශේෂයෙන් ධර්මය කාලයක් ප්‍රගුණ කරපු අය, බොහෝ කාලයක් ධර්මය අසපු අය තමයි එන්න ඕන. නැත්තම් ලාමකම ආධුනික අය ආවහම, ආධුනික ප්‍රශ්න ඇහුවහම ඒවට උත්තර දෙන්න කම්මැලි. ඒකට උදාහරණයක් වශයෙන් දැන් ලදරු පාසල් ටීචර් කෙනෙක්ගෙන් ලදරු පාසල් ප්‍රශ්නයක් ළමෙක් ඇහුවහම ලදරු පාසලේ ටීචර්ට ඒක දෙන්න පුළුවන් උත්තරේ. හැබැයි මේ යුනිවර්සිටි එකේ මහාචාර්යවරයෙක්ගෙන් ලදරු පාසලක ප්‍රශ්නයක් ඇහුවොත් එයා ඒතෙන්ට උත්තර දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇඟ හැදිලා තියෙන විදිය ඒක. තේරෙනවා නේද? ඒක නිසා තමයි ලදරු පාසල් ටීචර්ස්ලා වෙනම පුහුණු කරලා ලදරු පාසල් වලට යවනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ එහෙමයි. විශ්වවිද්‍යාල මහාචාර්යවරු වෙනම ඉන්නේ. ඒගොල්ලන්ට අර මේ පල්ලෙහා ඇහුවට ඒව කරන්න යන්නේ නෑ යා. එයාගේ මුලෙ මහ වෙනම තැනක තියෙන්නේ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ශ්‍රේෂ්ඨ දාර්ශනික ස්වභාවයන් ඇති කරගත්ත උත්තමයන්ට මේ පොඩි ප්‍රශ්න ඇහුවාම ඒගොල්ලෝ ඔක ප්‍රතික්ෂේප කරලා දානවා. බොහෝ පොඩි දෙයක් කියලා ඔක අතහැරලා දානවා. ඒ නිසා ඒ වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න යන්න ඕන ඒ වගේ ශක්තියක් ඇති කරගෙන. එතකොට බොහොම අඩු බාල ප්‍රශ්නයක් නම්, පුංචි ප්‍රශ්නයක් නම් තවන්න තියෙන්නේ. ඒක ගිහිල්ලා ඇහුවට කමන්නේ. අර පුංචි අදහසක් ගන්න එක්කෝ තමන්ම උත්තරෙත් තියාගෙන හිතේම අන්න ගිහිල්ලා අහලා උත්තරයක් ගන්න පුළුවන්. ඒ නිසා හරි අවධානයකින්, හොඳ සිහියකින් තමන් ප්‍රශ්න වලට උත්තරත් ලබා ගන්න, ප්‍රශ්නත් අහන්න හොඳ විදර්ශනාවකින් යුක්තව, අවදේකේ යුක්තව කටයුතු කරන්න. මේකට කියනවා සති සම්පජඤ්ඤය. නේද? හොඳට සිහිය වඩන්න ඕන.
ස්වාමීන් වහන්සේ ළඟදී
මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ මනස ඇතුලේ තියෙනවා බෙරයක් වගේ එකක් තියෙනවා. බෙරේට අපි කෝටු කෑලි වලින් තට්ටු කරනකොට බෙරේ ඩිංඩිං ගාලා ශබ්දයක් ඇහෙනවා. අපි බෙර දන්නවනේ, මල ගෙවල් වල, දාන ගෙවල් වල අපේ ගෙනල්ල ඔය ලොකු බෙර තියෙන ගහන්නේ. මේ බෙරේට ගහනවා වගේ අපේ මේ පපුවට ගහනවා වගේ වේදනාව විඳින මිනිස්සුයෝ. නින්දාද අපහාසද එක එක පද ඔක්කොම ගහන්නේ අර බෙරේ. මිනිස්සු පිටින් පද හැදුවට වදින්නේ බෙරේ. අතන පද වදින්නේ ඒ. ඈ දැන් මේ බෙරේ මොකද කරගන්න තියෙන්නේ? බෙරේ පැලෙන්න ඕන. බෙර ඇහැ කියලා කියන බෙර ඇස් දෙකක් දෙපැත්තේ තියෙනවා. බෙර ඇස් දෙකම ඔන්න පැලෙනවා. දැන් කෝ කට්ටිය තට්ටු දැම්මට ගැහුවට සද්දේ. ඔබෙත් මේ මනස නැමැති බෙරේ බෙර ඇහි ඒක දුරු වෙලා තියෙනවද නැති වෙලා තියෙනවද? බෙර ඇහ පැලිලා ගිහිල්ලා තියෙනවද? බෙර ඇස නැද්ද? බෙර ඇස නැත්තම් අපිට නින්දාද ඕකේ, ප්‍රශංසාද ඕකේ, ඕන පදයක් ඕකේ, සද්ද නෑනේ. ඕන පදයක් ගේන්න සද්ද නෑ. ඒ මුනිවරයා ඒ නිහඬ බව, මුනිවත කියන්නේ කතානුකර ඉන්නකොට අපි කියන වචනයක්. මුනිවරයා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් තුල හයම තුලම නිහඬ බව. මුනි බුදුරජාණන් වහන්සේටත් පාවිච්චි කරන වචනයක් මුනි. මුනිවරයා මොනවද? ඉන්ද්‍රියන් සදායතන සයන න්යා නිහඬ කරගත්තා. එයාට මොලේට පහළ වෙන්න පුළුවන්, සිදුවිලි වශයෙන් පහළ වෙන්න පුළුවන්, තමන් කරපු කියපු දේවල්, ඒ වගේම මතකයන්, වටපිටාවේ තියෙන දේ, හිත කරම් තියෙන දේ පහළ වෙන්න පුළුවන්. නමුත් ඒවා කෙරෙහි ශබ්දය තමයි වෙනස. ඒවා කෙරෙහි දක්වන ශබ්දය නිදහස්නම් එතනින් ශබ්දයක් උපදින්නේ නැතිනම් ආන්නයාට මුනිවරයා ඉන්නවා. ඔබ අවබෝධය ලැබුවා කියන එකවත් අවබෝධය නොලැබුවා කියන එකවත් එයාට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ රැවටුණා කියන එකවත් ඔබ නොරැවටුණා කියන එකවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ ප්‍රශ්නයක් තියෙනවා නම් ආධ්‍යාත්මයට දැනෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න එතන නිවැරදි කරගත යුතුයි. සද්දයක් එනවා නම් සද්ද කොහෙන්ද එන්නේ කියලා බලන්න ඕන. සද්දයක් නෑ. සිතිවිලි තියෙනවා රහතුන්ටත්, නැත්තේ සිතයි. සිතක් නෑ. සිතිවිලි තියෙනවා සිතක් නෑ. සිතිවිලි උපදින්නේ කොහෙද? සිත උපදින්නේ කොහෙද? සිතිවිලි කියලා කියන්නේ මේ පැවැත්මේ කාය විඥාන පද්ධතියේ පවත්නා වූ අවශ්‍ය කරන අපි ළඟ තියෙන එලාම් එකක්. එහෙම නැත්නම් අපිට ඒක අත්‍ය අවශ්‍ය දෙයක්. සිතිවිලි නැතුව මුකුත් කරගන්න බෑ. හිතන්න නැතුව බෑ. යා ඕනම දෙයක් පිළිබඳව පුංචි විදර්ශනාවක් සහ පුංචි ප්ලෑන් එකක් අඳිනවා. ඊට පස්සේ ඒක කරනවා. ගෙවල් හදන්නේ අපි එහෙමනේ. ප්ලෑන් එකක් අඳිනවා, ගේ හදනවා. ඒ ක්‍රියාවලිය බොහොම වේගවත්ම ඔබ කෝප්පයක් සේදුවත්, කෑම වේලක් කිව්වත් ඒ ප්ලෑන් එකක් හදලා තමයි මේ වැඩේ කරන්නේ. එහෙම නැතුව කරන්න බෑ. ඒ වගේම එයා ඔළුවට දාලා තිබ්බොත් මං හෙට දවසේ මේවා හදන්නේ කියලා එයාට ඒ ටික මතක් විය යුතුද නැද්ද? මතක් විය යුතුයි. මතක් වෙන්නේ නැත්තම් ලෙඩක්නේ. එතකොට සිතුවිලි නරකයිද? සිතුවිලි හොඳයි. එහෙමනම් මේ සිතුවිලි වලට අපි දක්වන අපේ ස්වභාවය අනුව, ආකල්පය අනුව, කැමැත්ත අනුව, රුචි අනුව, අපේ කැමැත්ත අනුව පහළ වෙන මේ කැමැත්තවල් රහතන් වහන්සේලාට නැද්ද? තියෙනවා. ඒ කැමැත්තවල් රහතන් වහන්සේට තියෙනවා. බුදුවරුන්ට කැමැත්තක් නැද්ද මොහොතවත්? තියෙනවා. මගේ ශාසනය පවත්වන්න ඕන මෙච්චර කාලයක්. ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙලා මේ ශාසනය පවතිනවා දකින්න ඕන. ඒ සිටිවිල්ලද ලෞතුරා බුදු කෙනෙක් මොනතරම් කාය විඩාවටපත් වුණාද? ශාරීරික බුදු කෙනයා. ප්‍රතිමාවේ බුදුහාමුදුරු කායික විඩාවකටපත් වෙනවා. ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒ සිටිවිල්ල ඉෂ්ට කරා. පන්සාලේ සසා. තේරුණා නේද? ඒ බුදු කෙනෙක්ගේ කරුණාව, බුදු කෙනෙක්ගේ දයාව, බුදු කෙනෙක්ගේ දේ පින්නතුනේ මේ ලෝකයේ එවැනි දයාවකින්, සෙනෙහසකින් මේ දරුවෝ වෙනුවෙන්වත් අම්මා තාත්තා කෙනෙක් වැඩ කරයිද කියලාවත් හිතන්න බෑ. පොඩි පහේ දුකක් නෙමේ වින්දේ. මේක දරාගන්න බැරි, හිතාගන්න බැරි පීඩනයක් තමයි මේ රාජකුමාරයෙක් වෙලා ඒක වින්දේ. ඒක මහ පුදුමයි. ඉතින් තමන් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි සිතිවිලි තිබුණට සිත නැත්තං ඒකේ හඬ වෙනස්. තේරුණානේ? සිත නැත්තං හඬක් උපදින්නේ. අන්න එතෙන්ට කියනවා සංවර. සංවර මම නෑ. ඇස තුල මම නෑ. කන තුල මම නෑ. නාසය තුල මම නෑ. දිව තුල, ශරීරය තුල, මනස කියන තත්වය තුල මම 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 මගේ ආත්මය, මම ස්ත්‍රියෙක් මොයි, මම පුරුෂයෙක් මොයි කියලා අදහසක් නෑ. මම මෙහෙම කෙනෙක් වෙමි කියලා අදහසක් නෑ. අන්නේ තත්ත්වයෙන් අපි නිදහස් කරලා, දිය කරලා අත්හරිනවා. ඒකට කියනවා අපි මඤ්ඤමානේ දුරු කරනවා, අමඤ්ඤමානේ වඩනවා. ඒ කියන්නේ මමත්වයෙන් තොරව කියන දහම ප්‍රගුණ කරනවා. මම කියන ස්වභාවයට පත් වෙන්න තෝ වාසය කරනවා. අමඤ්ඤමානේට පත් වෙනවා. දැන් මේ සහනේ අපිට කොතෙක් දුර දියුණු කරගන්න තියෙනවද? මහරහත් භාව වෙනකන් මේ සහනය දියුණු කරගන්න තියෙනවා. පරිපූර්ණ වන කෙනෙක් ලෝකේ ඉන්නවද? ඉන්නවා. කෙනෙක් නැති වෙච්ච දවසට පරිපූර්ණ වූ කෙනෙක් ලෝකේ ඉන්නවා. කවද්ද? කෙනෙක් නැති වුණු දවසට. හුස්ම ගන්න කෙනෙක් නැහැ. වාඩි වෙලා ඉන්න කෙනෙක් නැහැ. ඇවිදින කෙනෙක් නැහැ. හිතන කෙනෙක් නැහැ. කතා කරන කෙනෙක් නැහැ. සිත කියන්නේ පින්නතුනේ ඒක දිෂ්ටියක්. මොකද ඒ දිෂ්ටිය? ආත්ම දිෂ්ටිය. ආත්ම දිෂ්ටියට මාසෝන් දිෂ්ටිය, කළු කුමාර දිෂ්ටිය ඇටෙන්න පුළුවන්. සීරියා කාගේ දිෂ්ටිය ඇටෙන්න පුළුවන්. වෙනත් පෙරේත භූත අද්භූත දිස්ත්‍රි වැටෙන්නත් පුළුවන්. මොන දිස්ත්‍රියටද? සක්කාය දිස්ත්‍රියට. සක්කාය දිස්ත්‍රිය නැති කෙනෙකුට අල්ලගන්න අමාරුයි. පෙරේතයේ භූතය උම්මාණ්ඩිය විසාජය බයයි. ඒකට හේතුව හක්කාය දිට්ඨිය නැති මනුස්සය කියලා කියන්නේ මාර පරාජය කරපු කෙනෙක්. මාර පරාජය කරපු කෙනෙකුට ඕ අද්භූත බලවේග පවා කිට්ටු වෙන්නේ නැහැ, ගරු කරනවා, බයයි. දැන් බලන්න ඔබට ওই දිෂ්ටියෙන් යුක්තව ඔබ ඉන්නේ කියලා. ඒ සක්කාය දිට්ඨිය දෙන කිසිම කෙනෙකුට අවිච්ඡ ප්‍රසාදයක් නැහැ. අවිච්ඡ ප්‍රසාදයක් කියන්නේ මොකද්ද? බිඳෙන්නේ නැති ප්‍රසාදයක්, සප්‍රසාදයක්, ශ්‍රද්ධාවක්. මම මේ කල්පනා කරනව පින්නතුනේ බෞද්ධයන්ට විතර මිත්‍යා දෘෂ්ටිය නැහැ ලෝකෙ කිසි කෙනෙකුට. තිස්තුන් කෝටියක් මිත්‍යා දෘෂ්ටිය. අරගොල්ලන්ට එක ගෝටනේ ඉන්නේ, අපිට 33 කෝටියක් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. කෑම වේලේ ඉඳලා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. වෘත සීල බරපතල විදියට තියෙන්නේ දැන් නිගණ්ඨ ළඟ නෙමෙයි, බෞද්ධය ළඟ. ඒ වෘත සීලවලට කොටු කරලා ඊට පස්සේ මානසික රෝගවලට ලක් වෙලා, පීඩනවලට ලක් වෙලා, මානසික ආතතියන් වලට පත් වෙන පිරිසත් වැඩි. බලන්න පන්සලට යන කෙනා තමයි වැඩිම අසහනෙන් ඉන්නේ. දම්පාසලට යන කෙනා වැඩිම අසහනෙන් ඉන්නේ. පන්සලේ සභාපතිතුමා වැඩිපුරම අසහනෙන් ඉන්නේ. ලේකම්තුමා ඊට වඩා අසහනෙන් ඉන්නේ. දායකයෝ ඒත් අසහනේ වැඩක් තියනවද? මොකටද අපි ඉපදිලා ඉන්නේ? සහනශීලී වෙන්න. අපි හැම දෙයක් තුළම සහනය නම් හොයන්නේ ඒ දේ අපි සහනශීලී ත්වයේ ලබන ආකාරයට සිද්ධ කළාම අපි ලොකුම ධනෙ ලැබුවා වෙනවා. මොනවද? සන්තුට්ටි, පරමන්දනං. දැන් මෙතන ඉඳගෙනත් අසහනයක් ඔබ ලබන්න එපා. අසහනේ ලබනවද? මෙතන සන්තෝෂයෙන් ඉන්නේ. හාමුදුරුවෝ දේශනා කරත් එකයි නොකරත් එකයි. හාමුදුරුවෝ මුකුත්ම දේශනාවක් කරන්නේ නැතුව අපිට නිකන් ඉන්න හම්බ වෙනවා. ඔහේ පාඩුවේ සන්තෝෂයෙන් ඉන්න පුරුදු වෙන්න. දේශනේ අහද්දි සන්තෝෂයෙන් එන පුරුදු වෙන්න. මේ වචන ඔස්සේ අමුතු දෙයක් නෙමෙයි පිනුතුනේ, ඔබේ සංකල්ප තමයි ගිගුම් දෙන්නේ. මේ කතා කරනකොට ගිගුම් දෙන්නේ ඔබේ සංකල්ප. ඇයි මේ වචනේ නැමැති කෝටුවෙන් ඔබගේ සංකල්පය නැමැති බෙරය වයනවා? එරි මන් දන්න හින්දා තාලේ හොඳට, සුතිය හොඳට මෙහි පද ටික එවන්න ඕන. එතකොට කියනවා බෙරේ හඬ හොඳයි. අද හොඳට බෙරේ ගැහුවා. බණ ටික හරි ෂෝක්. අපි බලාපොරොත්තු වෙන ලෝකයෙන් නින්දා ප්‍රශංසා නෙමෙයි, නින්දා ප්‍රශංසා වලට නොසැලෙන මනස. නින්දා ලබන වැඩ කරන්නත් ඕනේ, ප්‍රශංසා ලබන්න වැඩ කරන්න ඕනත් නැහැ. කල යුත්ත විය යුත්ත දෙයක් තියෙනවා නම් කරන්න. දැන් මම කාලයක් නින්දා ලබන වැඩ නොකර ඉන්න ඕන කියලා කල්පනා කරලා ප්‍රශංසා ලබන වැඩ කරනවා. ප්‍රශංසා ලබන්න වැඩ කළාම වැඩිපුරම නින්දා ලැබෙනවා. ඉතින් ඒකෙන් සෑහෙන පීඩාව විඳිනවා. ඊට පස්සේ එහෙම නෙවෙයි, නින්දා ලබන වැඩ කරන්න ඕනත් නැහැ, ප්‍රශංසා කරන වැඩ කරන්න ඕනත් නැහැ. දැන් මම මේ දේශනේ කරන්නේ කාගේවත් නින්දා ලබන්නවත් කාගේවත් ප්‍රශංසා අහන්නවත් නෙමෙයි. මේක කොටසකට තේරෙනව කොටසකට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. කොටසක් මේක පිළිගන්නව කොටසක් මේක විවේචනය කරනවා කියලා දන්නවා. ඒකේ මොකද්ද? මිනිසුන්ගේ වැරද්දක්ද? නෑ, ඒ ලෝකෙ හැටි. ඒ මිනිස්සුම ආයේ කාලයකදී පිළිගන්නවා කියලා දන්නවා. මුලින් පිළිගත්තායි පස්සේ කොහේ හරි රැවටිලා සමහර කෙනෙකුට මේක අතහැරලා වෙන තැනකට යන්නත් ඉඩ තියෙනවා. යාට තේරුන්නේ නැත්නම් එයා මූඩිය අහගත්ත බෝතලේ ටැප් එකට අල්ලගෙන ඉන්නවා වගේ බනහපු කට්ටියට ඒ මේක තේරෙන්නේ. මේ මනස ඕපන් කළා, ඕපන් මයින්ඩ් එකකින් ධර්මය අහන්න පුරුදු වෙච්ච නැති කෙනෙකුට මේ ධර්මය ඇතුළට කාන්දු වෙන්නේ. අඟුලිමාල වුණත් කමන්නේ, ඕපන් මයින්ඩ් එකකින් අහන්න ඕන මනස. ෂණිකව අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. කොච්චර මෝඩ වුණත් කමන්නේ, විවෘත මනසින් බලහන්න. ඔබේ ධර්මයේ ඉක්තාම ඉක්මනින් ඔබේ මනස පිරල යනවා. බහුබුද්ධි විනාශාය කියලා කියනවනේ. බොහෝ බුද්ධි එකතු කරගෙන මේ මූඩිය පොරොප්පේ ගහලා තද කරගෙන මගේ මතේ මේක තමයි බුද්ධ ආගම, මම දන්නවා බුද්ධ ආගම කියලා හිතාගෙන හිටියොත් එයාගේ මනස පිරෙන්නේ. මේක තමයි අපේ විශ්වාසය, මේක තමයි අපේ ආගම කියලා එයා පොරොප්පේ ගහලා වහගත්තොත් එහෙම එයාගේ හීන ලෝකේ තුල එයාම වල්මත් වෙනවා මිසක් සත්‍ය ලෝකෙ දකින්නේ. මොනවද කරන්නේ? සංකල්ප පුරව ගන්නවා, මූඩිය වහ ගන්නවා. අපිට කියන්න දෙන ඔය සංකල්ප පුරවල මූඩිය වහගෙන තියෙන බෝතලෙ බිනින්න. ඊට පස්සේ තමයි යථාර්ථවාදීව පවතින ආකාරයට තේරුම් අරගෙන ජීවත් වෙන්න හැකියාව තියෙන්නේ. එයා හැම තිස්සෙම දකිනවා මේක දෘෂ්ටියක්, මේක ස්වභාවයක්. මේක දෘෂ්ටියක්, මේක ස්වභාවයක්. ස්වභාවය ස්වභාවය ලෙසත් දන්නවා, දෘෂ්ටිය දෘෂ්ටිය ලෙසත් දන්නවා. ආසාවල් කියන්නේ මොනවද කියලාද දන්නවා. අවශ්‍යතාවල් කියන්නේ මොනවද කියලාද දන්නවා. විද්‍යාව කියන්නේ මොකද්ද කියලාද දන්නවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දන්නවා. යමක හට ගැනීම දකිනවා, පැවැත්ම දකිනවා, අවසානය දකිනවා, උප්පාද තිති භංග නුවණින් දන්නවා, දකිනවා. උප්පාද උපඤ්ඤායත වයෝ උපඤ්ඤායත. එකඟ කරන්න මනසක් නැහැ කියලා දකිනවා. එකඟ කරන්න මනසක් නැහැ කියලා දකිනවා. දැන් මම ඔබට කාට හරි කියනවා මේ ඉස්සරහ තියෙන ඔය ඉඩමක් ළඟට ගිහිල්ලා ඔය ඉඩම දිහා බලාගෙන මේ ඉඩම මගේ නෙමෙයි, මේ ඉඩම මගේ නෙමෙයි, මේ ඉඩම මගේ නෙමෙයි කියලා හිතන්න කියලා. කාර්යාලයේ අනුංගයේ තියෙන ඉඩමක් ඉස්සරහට ගිහිල්ලා පුටුවක් තියලා වාඩි කරලා මම කියනවා ඔබට මේගේ මේ ඉඩම මගේ නෙමෙයි, මේ ඉඩම මගේ නෙමෙයි, මේ ඉඩම මගේ නෙමෙයි කියලා හිත හිතා ඉන්න. එහෙම පෙළඹීමක් වෙයිද? එහෙම දෙයක් කරන්න දුන්නොත් ඔබේ මනස දක්වන ප්‍රතිචාරය මොකක්ද? දැන් බලන්න මනසෙන් ලබා දෙන උත්තරේ මොකක්ද කියලා. ඔබට අයිති නැති ගයක් ළඟින් පුටුවක් තියලා වාඩි කරලා ඉස්සරහින් මේ ඉඩම මේගේ මගේ නෙමෙයි, මේගේ මගේ නෙමෙයි, මේගේ මගේ නෙමෙයි කියලා ඉන්න දුන්නොත් එහෙම මොකද? මම දක්වන පොඩි ප්‍රතිචාරයේ පොඩක් හැඟීමක් කියන්න බලන්න. දැනද? මොකද නෑ. ඒක නිකන් ඇයි එහෙම මම කරන්න කියලා හිතෙනවා. හරි, දැන් ඔබතුමියගේ ගේ ඉස්සරහින් ගිහින් තියෙන පුටුවක් තියලා ගේ ඉස්සරහ තියෙන ගේ දිහා බලාගෙන මේකේ මගේ නෙමෙයි මේකේ මගේ නෙමෙයි කියලා හිත හිතා ඉන්න දෙනවා. එතකොට දැනලා දෙයි මොකද්ද? අල්ලපු ගෙවලුත් මගේ වගේ වේනවා. වෙනස්. හොඳයි. බලනවා. ඊළඟට විකුණපු ගේ දිහා බලාගෙන ඉන්නවා. ඇයි මේ එහෙම එහෙම පේන්නේ ඇයි? ඒක තමයි සත්‍ය. ඒක තමයි යථාර්ථය. මේ හුදෙක් සම්මත කොලකෑලි සම්මත ලෝකයෙන් වෙන් කරන ලද දේවල් පමණයි. මේ හැම දෙයක්ම සම්මතයක්. මනසට ගන්න ඕන දෙයක් නෙමේ සම්මතයක් කියලා අවබෝධ කරගන්නවා. ඇයි ඒ අවබෝධයන් සියල්ල පහළ වෙන්නේ එතන කොතන ඉඳන් බලන නිසාද ඒ සියල්ල පේන්නේ අපිට? ඒ විදිහට පේන්න නම් අපි බැලිය යුත්තේ කොතන සිටද? කොතන ඉඳන් බලන නිසාද එහෙම පේන්නේ? නෑ මං ගහන්නේ මගේ කියලා මගේ නොවේ කියලා පේන්නේ. මම නොවේ මෙතන ඉන්නේ මම නොවේ කියලා අවබෝධය නිසා එයාට දිත්වය පහළව ගොස් දුරුව ගොස් ඇති නිසා දිත්වයෙන් බැහැරව ඇති නිසා අර බාහිර දේවල් තමා තුළ දිත්වය නැති නිසා බාහිර ලෝකයේ දිත්වයක් එයා ගන්නේ නැතුව තේරුම් ගන්න මහන්සි ගන්නවා. නමුත් එයා සම්මත ඥානයෙන්ුත් ඒක දන්නව හොඳට. මේක අනුගේ මේක මගේගේ මේක අනුන්ගේ ඉඩම. අපිට ඒ ඉඩමට කුණු දාන්න බෑ ගිහිල්ලා. ඒ ඉඩමට මෙහෙ තියෙන අත්තක් වීසි කරන්න බෑ. ඒක අනුන්ගේ ඉඩම. නැත්තම් ඔක තේරුම් ගත්තේ නැතුනොත් එහෙම නේද? ඒක ප්‍රශ්නයක් වෙනවනේ. මේක මගේ නිවස කියලා දන්නව සම්මතයක් දන්නව. නමුත් මනසේ ඒක අලව ගන්නෙ නෑ, ඇලෙන්නේ නෑ. අලව ගන්නෙ නෑ නෙමෙයි ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නෑ. මොකද හේතුව? අවබෝධය නිසා. කුමක්ද අවබෝධ කරේ? ඉන්ද්‍රිය මායාව. මනසේ තියෙන පුංචි මායාවක් තියෙන්නේ. මේ මායාව පිටගෙනුට එලවන්න බෑ. තමාගේම ස්වකැමැත්තෙන් තමයි තමන්ගේ මායාව එලව ගන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි කෙනෙක් තද කරගත්තොත් නෑ නෑ මාකට මට හොඳයි මගේ සක්කාය දිට්ඨිය කියලා. එයාට එයාගේ සක්කාය දිට්ඨිය එලවන්න පුළුවන්කම නෑ. සක්කාය දිට්ඨිය එලවන්න බෑ. එනිසා තමාම ස්වකැමැත්තෙන් මෙන්න මේව දුක පිණිස පවතින දේවල්, මේ සිතිවිලි, මේ චේතනා, මේ මමත්වය මට දුක පිණිස පවතින දෙයක් කියලාම කල්පනා කරලා එයාව මනස නිදහස් කරනවා. නිදහස් කරනකොට අශේෂ වෙන්න ඕන. අශේෂ වෙන්න ඕන, විරාග වෙන්න ඕන, නිරෝධ වෙන්න ඕන. මොකද්ද මන? බාහිරයට ආවම තියෙනවා ශේෂය, තියෙනවා කැමැත්ත, අකමැත්ත දේවල් තියෙනවා, පැවැත්මක් තියෙනවා. රහතන් වහන්සේලා තිබුණා මම මේ බත් කන්න කැමති, මේ බත් අකමැති, මේ ආරණ්‍ය වාසය කරන්න කැමති, මම නගරේ වාසය කරන්න කැමති, මම මේ පළාතේ වාසය කරන්න කැමති, මම මේ පළාතේ වාසය කරන්න අකමැති, මම ධර්ම දේශනා කරන්න කැමති, මම නිහඬව සිටින්න කැමති. උන්වහන්සේලා කැමැත්ත. දැන් අපිට බලපෑම් කරන්න බෑ. ආරණ්‍යේ ඉන්න කෙනාට නගරේ ඉන්න කියන්නත් බෑ, නගරේ ඉන්න කෙනාට ආරණ්‍යේ ඉන්න කියන්නත් බෑ. හැම බණ නොකිය ඉන්න කෙනාට බණ කියන්න කියන්නත් බෑ, බණ කියන කෙනාට බණ නොකිය ඉන්න කියන්නත් බෑ. මොකද්ද? තමන්ගේ ස කැමැත්ත. එහෙම රාතන් වහන්සේලා වැඩ හිටියේද නැද්ද? හිටියා. බුද්ධ කාලෙත් හිටියා. සමහර රහතන් වහන්සේලා උන්වහන්සේලා කැලෑවට ගිහිල්ලා පාඩුවෙම ආරණ්‍යේ ගත කරා. ඔබේ කැමැත්ත, ඔබේ ස්වාධීනත්වය, ඔබේ අයිතිය තියෙනවා. වෙඩි දිව්වත් මැරෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මොකද හිතෙන්නේ? වෙඩි දිව්වත් මැරෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. වෙඩි තියන්නද? ශේෂයක්වත් ඉතිරි නැතුව මනස සුද්ධ කරගන්න ඕන. තට පිරිසිදු කරන්න. ඒ කියන්නේ බැලූ බැලූ පැත්තේ චූටියට හරි පොඩි ගිනි අකුරක්වත් තියෙන්න බෑ. ලිප නිවා ගන්න ඕන ඔක්කොම. මේ මනස කියන්නේ අර හිත කියන්නේ හරියට අර අපේ ගෙදර සියලුම කෑම පිහින්න තියෙන ලිපක් තියෙනවනේ. මං දකින්නේ ඕ ලිප වගේ තමයි. මොකද ওই මන උඩ මනසේ තමයි ඔක්කොම තියලා මිනිස්සු මහදාගන්නේ පස්ස ගන්න. අපි භුක්ති විඳින්න ඕන දේවල් කන්න ඕන දේවල් අපි ලිපේ තියලා රත් කරගන්නවා වගේම මේ මන කියන එකේ තමයි සියලු නිෂ්පාදන හදාගන්නේ. එතකොට අපි ඒකට කියනවා සසර කියලා. සසර පවතිනවා කියලා. සසර හදනවා කියලා. එක එක දේවල් හදනවා. දිව්‍ය ලෝක යන්නත් හදාගන්නවා. අපාය යන්නත් හදාගන්නවා. මනුස්ස ලෝකෙට එන්නත් හදාගන්නවා. නොයෙකුත් විදියට හදනවා. දැන් මේ අපි දිව්‍ය ලෝකේ යන්නවත් මනුස්ස ලෝකේ යන්නවත් සසර ඇති කරගන්නවත් නැති කරගන්නවත් නෙමෙයි යථා තත්ත්වයේ තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. තථාකාරය දකින්නයි උත්සාහ කරන්නේ. පවතින ස්වභාවය දකින්න උත්සාහ කරන්නේ. එතකොට තේරෙනවා මේ මවාගත් එකක් තමයි මෙච්චර කාලයක් මේ ගියේ. තේනවා නේද? දැන් මේ අපි හිතනවා සසරක් තියෙනවා කියලා. සසරක් තියෙනවා කියලා ඉතින් තියෙන්නේ සිතුවිල්ල විතරයි. තේනවා නේද? සිතුවිල්ල විතරයි. දැන් මම මාකර ලස්සන බෑග් එකක හොඳට කවර් කරලා නිකන් කළු ගල් ගෙඩියක් දෙනවා. මේක බොහොම වටින තෑග්ගක්. මෙහෙදි බලන්න එපා මේක එහෙට ගිහිල්ලා බලන්න කියලා. දැන් මේක ගැන නොයෙකුත් දේවල් හිත හිතා යනවා. හාමුදුරුවෝ දුන්නා ඒ කඩල ගිහිල්ලම බලන්න කියලාත් කිව්වා. මේක මොකක්ද ඇත්තේ? සමහරලාට හිතෙනවා මේකේ බුදු පිළිමයක් ඇතේ. ඒව නැත්තම් සිහි වටනයක් ඇතේ. නැත්තම් මොනවා හරි පාෂාණයකින් හදන ලද මැණික් ගලක් හරි මොකක් හරි ලස්සන දෙයක් ඇතේ. නොයෙකුත් දේවල් හිතෙන්න පුළුවන් මොනවා මොනවා හරි. ඔත ඔය එකක්වත් නෙමෙයි අර කඩලා බැලුවාම තේරෙනවා මේක හිස්. එහෙම නැත්තම් මේක වටින් නැති බොක්ස් එකක් කියලා. ඕන්න ජීවිතේ කඩලා බැලුවු දවසට මනුස්සයාට හම්බෙන්නේ මොකද්ද? ශූන්‍යත්වය. එහෙනම් දැන් ඔය තියෙනවා කියන්නේ මොකද්ද? කඩලා බැලුවේ නැහැ. තාම හිත හිතා ඉන්නව මල්ල ගැන. ජීවිතේ කියන එකේ මනස කියන එකේ පැකින් කඩලා බලන්න මොකක්වත් නැහැ. පළවෙනි එක මමේ කියලා හිතාගත්ත ඒකෙ මොකුත් නැහැ. මමෙක් නැතිකොට කුතෝ පුත්තා කුතෝ දන අත්තාහියත්ත නොනත්ති. තමන්ට තමන්වත් නැහැ. තමන් තමන් කියලා හිතාගෙන හිටපු කෙනත් මෙතන නැහැ කියලා ඔප්පු වෙනවත් එක්කම එතකොට අනිත් දේවල් තියේද? මොකද තමා කෙරෙහිනේ අනිත් ඒවා ඔක්කොම බඳගත්තේ. මොකද තමා නැති වෙච්ච ගමන්ම අනිත් සියල්ලම ශූන්‍ය වෙනවා. තමා නැති වෙච්ච ගමන් අනිත් සියල්ල ශූන්‍ය වෙනවා. අනිත් සියල්ල ශූන්‍ය කරගෙන තමා නැති කරගන්න නෙමෙයි. තමා නැති කරගත්තාම අනිත් සියල්ල ශූන්‍ය වෙනවා. දැන් අපිට ආපු ජනප්‍රිය බුද්ධ ආගම මොකද්ද? අනිත් ඒව නැති කරගෙන තමා නැති කරගන්න කියලා. නෑ මේක වෙනස්. තමා නැති කරගෙන අනිත් ඒවා ඔහෙ තිබුණාවේ. තිබුණට ඒව සම්බන්ධයක් නෑ තමා මෙතන නැති නිසා. හුස්ම ගන්න කවුද? කෙනෙක් වෙන්න එපා. කෙනෙක් නොවේ හුස්ම ගන්න. ලෝකේ දේවල් ඇති වේද දන්නේ නැහැ, නැති වේද දන්නේ නැහැ, රෑ වේද දන්නේ නැහැ, දවල් වේද දන්නේ නැහැ, කමක් නැහැ. ඒක ලෝකෙට අයිති දෙයක්. තමන්ගේ දුර්වලකම තමන් කෙනෙක් වීම, පුජ්‍යලෙක් වීම. ඒ දුර්වලකම ඇති කරගන්න එපා. ඇයි ඒ එපා කියලා කියන්නේ? ඒක හුදු මායාවක් විතරයි, කිසිදු යථාර්ථයක් නැහැ. කෙනෙක් වෙන්න හැදුවට කෙනෙක් වෙන්න බෑ. සමහර අය රජ වෙන්න හදනවා. රජ වෙයිද මේ ලෝකේ? සිටු වෙන්න හදන සිටු වෙයිද? නෑ. උගත් වෙන්න හදන උගත් වෙයිද? ජනප්‍රිය වෙන්න හදන ජනප්‍රිය වෙයිද? පෝසත් වෙන්න හදන පෝසත් වෙයිද? බලවත් වෙන්න හදන බලවත් වෙයිද? මිනිස්සුන්ගේ සියලු පැතුම් පෙනේරට වතුරවක් කරනවා වාගේ මිනිස්සුන්ගේ සියලු බලාපොරොත්තු පෙනේරට වතුරවක් කරනවා වාගේ. මොකද වෙන්නේ? ඒ සැනින්ම අනිත් පැත්තට ඒවා ගලාගෙන යනවා. බුදුහාමුදුරුවෝ උපමා කරේ හිල් වෙච්ච කලයට වතුරවක් කරනවා වාගේ කියලා. මේ වතුරවක් කරනවා හරි බැහැල යනවා. දැන් ඔය ජීවිතේ බලන්න වෙච්ච දේවල් ටික, පසුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් ටික කොච්චර වතුර පිරෙව්වද? කලේ තාමත් ඉඳ දිනනවා කියලා හිතෙන්නේ නේ? නෑ, කලේ පොලේ ගන්න, කලේ බිඳලා දාන්න. එහෙම කල්පනා කරන්න ඕන. එක 16ක් හිටියා, එයාට කොච්චර හරි එයාට වතුරක් දෝන මේ කලෙන්. එයා කල්පනා කරා මොකද්ද මේ වතුර අද්දන එක මම අතර කරගන්න හොඳ වැඩේ කියලා. ඉස්සල වැටුණා කියලා කලේ බින්දා. වතුර ගේන කලයක් නෑ. 16 නිදාස් වෙනවා වතුර ගේන එකේ. ඈ, කලේ තියෙනකන් තමයි ගේන්න පටන් ගත්තේ. ඉතින් මේ මම කියන එක තියෙනකොට මේ මම කියන කෙනාට ගොඩාක් දේවල් ලෝකේ පවරනවා. හොඳ මමෙක්වත් නරක මමෙක්වත් තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි යථාවාදී හා තථාකාරී ආකාරයට එයාගේ ජීවිතේ ගලාගෙන යන්නේ. හොඳ කෙනෙක්වත් නරක කෙනෙක්වත් එයා ළඟ නැහැ. ඊට පස්සේ එයාගේ ළඟ තියෙන්නේ නිරන්තරයෙන්ම ප්‍රීතියක්, සතුටක්, සහනයක් විතරයි. ගහෙන් වැටෙන කොළයක් හරි කාලේ ජීවත් වෙන්න පුළුවන්. ඇයි? එයාට මේ පවත්වන්න ලයිෆ් එක ජීවිතයක් නේ. මේ ඇඳුම ඇඳයි යන්න බැහැ කියලා එකක් නෑ. ඇඟවෙනවනම් මොකක් හරි එකක් ඇඳන් ගියා. මේ සපත්තු දෙක දා යන්න බැහැ කියලා එකක් නෑ. තිය සපත්තු දෙක දාන් ගියා. සෙරප්පු නැතුව යන්න බැහැ කියලා එකක් නෑ. සෙරප්පු නැතුව යන්නත් පුළුවන්. බලන්න ඔබතුමියට ඔස්ට්‍රේලියාව යනකොට සෙරප්පු නැතුව ගිහිල්ලා බලන්න යන්න බැරිද කියලා? බැරි වෙන එකක් නෑ. ට්‍රයිගක් දාලා බලන්න යනකොට සෙරප්පු නැතු කියලා ඔන්න ආවඳුරු කිව්වා මට සෙරප්පු නැතු යන්න කියලා. ඔන්න මම සෙරප්පු නැතු ඇවිල්ලා බැලුවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දාන්නේ කකුල තුවාල වෙනවට, විස බීජ ශරීරගත වෙනවට. කොයි හරි දැවෙන තැනක් තියෙනවද කියලා බලන්න. පිච්චෙන තැන. හදන්න එපා, තියෙන තැනුත් නිවල දාන්න. ගන්නත් එපා පිච්චෙන තැන්. නැවතු මේටේ තියෙන අවබෝධය ගුණය තව ක්ලියර් කරලා දෙන්න තමයි හැමදෙරම මේ වචන ටික පාවිච්චි කරේ. සමහරලාට ඔබතුමියට අර අත දාලා ඒක ක්ලියර් කරන්න බැරි තැන් වලට සයින්නාංශ කතා කළා. එතකොට ඒක හැමෝම ක්ලියර් වෙලා යනවා. පිරිසිදු වෙලා යනවා. නිදහස් වෙලා යනවා. ගිනි පොකුරු නැද්ද? අර ලිපාවුලෝන අය ලොකු ගිනි පොකුරු නෙවෙයි බොහොම පොඩි ගිනි පොකුරක් හොයාගන්නවා ලිපෙන්. දර ලිප්වල හොයාගෙන ඒගොල්ලෝ අර පොඩි ගිනි පොකුරට පොඩි මේ පොල් මේ හංසු ටිකක් තියලා එයා ගිනි අවුලෝ ගන්නවා. එහෙමවත් පොඩි ගිනි පුකුරුවත් තියාගන්න හොඳ නෑ. ඒ කියන්නේ ඇවිලෙන්න දේවල් අවුලවන්න පුළුවන් දේවල් තමා ළඟ තියාගන්න එපා. ඒ කියන්නේ තමන්ට ගිනි පුකුරක් වෙන්න එපා කියලා කියන්නේ. මේ ලෝකේ අවුලවන්න පුළුවන් දේවල් තියෙනවද කියලා බලන්න. දැන් ඔබව අවුලවන්න පුළුවන් මොන දෙයකින්ද? ඒ කියන්නේ යකා උස්සන්න පුළුවන් දේවල්. මහත්ය වෙන නෝන කෙනෙක් එක්ක බැනලා ගියොත්ද? මට යකා නැගීද? අනේ සාදු කියලා ගියක් හරි මගේ වීදුනොත් මගේ ඉඩක් දෙන්න ඕන. ඈ පුදා ඉදුවක් ගාර කසාදයක් කරගත්තොත්ද? මගේ යකා නැගීන්නේ නැති. ඒ කියන්නේ අවුලවන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා බලන්න. මේ ලෝකේ මහා පුදුම ඇවිලෙන ස්වභාවල් අපි දකිනවා. මේ පොඩි පොඩි දේවල් රණ්ඩු සරුවල් ඔය කැති මන්න උලින්ගා ගත්තේවා වෙඩි තබා ගැනීම මේවා මේව දිහා බලනකොට මේ පොඩි ගණන් තියෙන්නේ 100,000, 200,000, 350,000. බලන්න මේ මිනිස්සයාගේ හිත අවුලවන්න පුළුවන් වේගය බොහොම පොඩි දේවල් වලට. දවසක් මහත්තයගේ වාහනය ලැබුණලු ත්‍රිවිලර් එක. මේ යකා එළියට පැනලා මන්න බිහි අරගෙන එන සයිස් එකලු. මෙයා බැහැපු ගමන් 5000ක් අතේ තිබ්බලු. 5000ක් අතේ තියලා කොල්ල මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවලු. අනේ නෑ සර් මුකුත් ප්‍රශ්නයක් නෑ සර් යන්නේ කියලා. මොකද 5000ක් අතේ තිබ්බනේ 1500ක ප්‍රශ්නයක් තියෙනවා 5000ක් අතේ තිබ්බම මිනිහ සන්තෝෂයි. එයා මාත්මේ කිව්වා අනේ හැමදෙරේ මේ ලෝකේ ප්‍රශ්න කොච්චර ලේසියෙන් විසඳන්න පුළුවන්ද? මෙයාගේ ආවේ මගේ ඇගේ පින්න මම බඳා ගත්තේ තියලා කොල්ල මොකද්ද ප්‍රශ්නේ කියලා මම ප්‍රශ්නයක් නෑ කිව්වා. එයාගේ ඇවිලීමේ ප්‍රමාණය තේරෙන නේද? පොඩි දේවල් වලට ඇවිලෙන්නේ කරුණාවත් ඒ වගේම ඇති වෙන්නේ පොඩි දෙයකට. තරහ වෙන්නේත් පොඩි දෙයකට. එයාගේ මේ ගාණෙන් රුපියල් 10ක් අඩු කරොත් ඇවිලෙනවා. එයාට වැඩිපුර කියා කර දුන්නා මෙයා නිවෙනවා. බලන්න වැලියු එකෙන් එයා ඕ එහාට මෙහාට ඇවිල්ලන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ මනස මන බෙරේ මිනිස්සයාගේ හරියම ග්‍රාමෝ කියලා කිව්වේ ග්‍රාම්‍යයි කියලා කිව්වේ ඔන්න ඕක. ග්‍රාම්‍ය කියන්නේ ගැමි කියන එක නෙමෙයි. ග්‍රාම්‍යයි කියලා කියන්නේ බාලයි කියන එක. දුර්වලයි කියන එක. ගාම පුතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ කියලා කියන්නේ ලෞතර බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ හරිම ගාම්‍ය හරිම බාලයි. බාල විදියට වැනෙන්නේ මනස. රූප වෙනුවෙන්, ශබ්ද වෙනුවෙන්, ගන්ධ වෙනුවෙන්, රස වෙනුවෙන්, ස්පර්ශ වෙනුවෙන් බාල විදියට වැනෙන්නේ නැතුව එය දිහා ඉහලෙන් ඉඳන් බලාගෙන ඉන්නවා. එයා හරියට කඳු මුදුනක ඉඳන් බලන් ඉන්නවා වගේ, අහසේ ඉඳන් බලාගෙන ඉන්නවා වගේ. හරියට ඔබ ගන්නකෝ ආර්ය ශ්‍රාවකයෙක්ගේ දැකීම මේ අහසේ අර පාවෙන චන්ද්‍රිකාවක සැටලයිට් එකක ඉඳන් බලන් ඉන්නවා වගේ. මොනවද චන්ද්‍රිකාවක? චන්ද්‍රිකාවක ඉඳන් බලන් ඉන්නවා වගේ. කොහොමද චන්ද්‍රිකාවකට පේන්නේ? පෘථුවිය බෝලයක් හැටියට පේනවා. පොළොවේ ඉන්නකොට ගැඩලි ගොඩලි ටිකක් හැටියට පේනවා, ෆ්ලැට් වගේ පේනවා. එන අපේ මනසෙනුත් අපි මේ ලැබුම් ගෙන ඉද්දි පේන විදිය නෙමෙයි මනසෙ නික්මිලා බලද්දි පේන්නේ. සුවිශේෂත්වයක් තියෙන මනසෙ නික්මිච්ච කෙනාගේ දැක්මේ මොකද්ද? දකින්න කෙනෙක් නැහැ. දකින්න කෙනෙක් නැහැ. ඔන්න ඕක සුවිශේෂත්වය. සාමාන්‍ය තත්ත්වය කොතන ඉඳන් මොන ආකාරයට බැලුවත් එතන දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න තැන ඉඳන් බැලුවොත් ග්‍රාමයයි පූතුජනකයි අනරියයි අනත්ත සංගතයි. එහෙනම් හොඳයි, උත්සන්නයි. තව කාටද කතා කරන්න ඕන? ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න, එක්ක බැනුම් අහන්න වෙයි නැත්නම් උත්තරයක් අම්බ වෙයි. තේරෙනානේ? පොඩි ප්‍රශ්නාවනේ. සිල් අරගෙන සිල් පවාරණය කළා මේ ගෙදර ගිහින් රැයට කෑවට කමක් නැද්ද? මාරේරි බරපතල ප්‍රශ්නයක්. උත්තර දෙන්න හරි අමාරුයි. හාල් මැස්සු කෑවොත්ද වැඩියේ පව්? බලය කෑවොත්ද වැඩියේ පව්? හාල් මැස්සු නම් 25 30ක් කනවා, බලය නම් එකයි කන්නේ. උත්තර දීපියක. ඉතින් ඒ වගේ අර තාම බාල දුර්වල තැන්වල ඉන්න හොඳ නැහැ. මේ ඥාතීන්ට පින් දුන්නහම පින් හම්බ වෙනවද, පින් යනවද? ඒ වගේ දේවල් එහෙම ආන්න එපා මගේ. අපි යනවා කිව්වොත් ඒත් බාර ගන්නවා, යන්නේ නැහැ කිව්වොත් ඒත් පව්. ඉතින් අර මාසේ අපි කියන එක පිළිගන්නවනේ. එහෙම වෙන්න එපා. ප්‍රත්‍යක්ෂව මේ ලෝකේ දකින්න තේරුම් ගන්න ඕන. බුදු ශාසනයේ සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අපිට ලැබී තිබෙන්නේ නිවන් දැකීම උදෙසාමයි. ඔය පින්පව් පැවැත්ම හොඳ කරගන්න යාග හෝම ඌවවදත් තිබුණා. ඒව තිබුණා, ඒව තියෙනවා. කවදත් තියෙනවා, සංසාරේ තියෙනවා. මේ බුදු කෙනෙක් නැති කාල, ආබුද්ධෝත්පාද කාලවල පවා තියෙනවා. සමහර අය මල් පූජ කරනවා, සමහර අය පහන් මේ දල්වා ගඟේ අත හැරලා දාලා ඒගොල්ලන්ට විමුක්තියත් වේවා කියලා හිතනවා. මේ මානසික ලෙඩ සනීප කරගන්න තියෙන ක්‍රම ඔය සරල ක්‍රම. සමහර අය මේ ජලේ නහවලා ආශිර්වාද කරලා උඩට ගන්නවා. මේ ගඟෙන් නෑවහම අර ගංගා නම් නදී අදත් නානවා. එතකොට අපේ අය මණික් ගඟේ නාලේ ඉන්නේ. ඉස්සර නම් බොහොම මණික් ගඟේ ආඩම්බරෙන් නැවෙන්න නම් නාන නෙමෙයි, බෑල යන්නවත් තමයි. ඒක හරි අපිරිසුදු වෙලා තියෙන්නේ. ඈ ඒ සුද්ධ වූ ජලය හැදියට සැලකුවේ නැද්ද? සැලකුවා. මණික් ගඟෙන් නාලාක හොදගෙන යන්න ඕන කියලා. ඒකම තමයි අර ගංගානම් ගඟේ එහෙන්නේ මිනිස්සු නාන්නේ. ඒකට තමයි සුද්ධත්වය පාරිශුද්ධත්ව පෞසෝදා ගැනීම උදසා. එතකොට බුදුහාමුදුර ඇහුවා ගෙම්බොන්ගේ මාළුන්ගේ කොහොම පව් හේදිලා ඇද්ද කියලා. ඇයි උන් වතුරෙවට ඉන්නේ? එහෙම හේදෙනවනම් ගෙම්බන්ගේ මාළුන්ගේ කොහොම හේදිලාද පව්? මිනිස් බුද්ධියට දෙන පහරවල් කොහොමද? ඈ ඔව තමයි දරාගෙන ඉන්න බැරි වුණේ බමුණුන්ට. කරන්න පුළුවන් නිග්‍රහ, නින්දා, අපහාස, අඩත්තේටකම් ඔක්කොම ඒ ලෝසරා බුදුහාමුදුරන්ට කළා. කවුද? මිත්‍යා දෘෂ්ටිය. ප්‍රබලයි. තම දෘෂ්ටිය බිඳිනවට කවුද ආස? කවුරුත් කැමති නැහැ. තමන්ගේ දෘෂ්ටිය බිඳ ගන්න අකමැති කෙනෙක් කරන්න ඕන මෙහෙ ඉන්න එපා. මොකද හේතුව? වැඩක් නැහැනේ. ඔබේ දෘෂ්ටිය ඔබ තියාගෙන ගෙදරට වෙලා ඉන්න. එහෙම නැත්නම් ඔබේ දෘෂ්ටිය පතුරවන්න පුළුවන් තැනක් තියෙනවා නේද? එතෙන්ට ගිහිල්ලා ඒක පතුරවන්න. ඉතින් ප්‍රජාතාන්ත්‍රිකවාදී අයිතිය කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඔබේ දෘෂ්ටිය බිඳ ගන්න ඕන. අනේ ස්වාමීන් වහන්සේ මට දෘෂ්ටියක් තියෙනවා, මට සක්කාය දිට්ඨියක් තියෙනවා, මට මේක බිඳ ගන්න ඕන, මට මේක නැති කර ගන්න ඕන, මට මේ දෘෂ්ටිය තියාගෙන ඉඳලා වැඩන්නේ. මෙහෙට එන්න, දේශනා අහන්න, අප්‍රමාදීව දේශනාවල නිරන්තරයෙන්ම යොමු වෙන්න. ඔබට කරන්න බැරි වැඩක් ධර්මයේ විසින් ඔබේ ආධ්‍යාත්මය තුළ සිද්ධ කරනවා. ඔය මමත්වයේ දුරු කිරීම ඔබට කරන්න බෑ. මේ වචනේ ඔබට තේරෙනවද? ඔබ කරන්න ගියාම ඔබ ගන්නේ ආයි මොකද්ද? ආයි ගන්නේ මමත්වයේ. ඔය ප්‍රශ්නේ ඔබට වෙලා තියෙනවා කියලා වෙනවා කියලා තේරෙනවද? මම මේ දර්ශනයට පත් වෙන්න කලින් මම තනියෙන් විදර්ශනා කරන්න සංකල්පනා කරන්න ගියාම මම දන්නේ නැතුවම මම තේරුම් ගත්ත මම මමත්වයට බැඳිලා යනවා කියලා. කොච්චර මෙදෙන්න හැදුවත් මෙදෙන්න බැරි වුණා. ඊට පස්සේ සද්ධර්මය ශ්‍රවණය කරමින් හිමින් සැරේ ධර්මයේ බලය හිමින් හිමින් ගත්ත මමත්වයේ බලය මුදාහරමින් අන්න එවිට තමයි ධර්මය ගොඩ නැගුණේ. නැත්නම් මමත්වෙමයි එකතු වෙන්නේ. කොහෙන් ගියත් මමත්වෙ එකතු වෙනවා. සෑම වචනයක්ම සෑම පදයක්ම සෑම පද මාලාවක්ම දෘෂ්ටි සමූහයක්, වචී සංඛාරයක්. සංඛාර නිරෝධයෙන්ම සද්ධර්මය උපදවන්න. දැන් වචනයක් අරගෙන ඒ වචනයක් අනුගමනය කළ නිවන් දකින්න බෑ. හැම විටම වචනේ ඉක්මවා ගමන් කළ යුතුයි. වචනේ අතහැර ගමන් කළ යුතුයි. වචනේ දුරුකොට වාසය කළ යුතුයි. ලෝතරා බුදුරජාණන් වහන්සේ නමකගේ ස්වභාවික උපත, පරිසරයේ ගසක් යට උපත, ලෝකෝත්තරත්වයේ උපත ඇසටු ගස බෝධි රුක්ෂයේ යට ස්වභාවික පරිසරය තුළ උපත, කෙලෙස් පරිනිර්වාණය මේ මොහොතේම සිද්ධ වෙනවා. මේ ස්කන්ධ පරිනිර්වාණය, පංචස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ උපවර්තන සාල උද්‍යානයේ ඒක හරි අහඹ සිද්ධිය. බුදුහාමුදුරුවෝ එතෙන්ට පිරිනුවම් පානෝමයි මම මෙතන කියලා තීරණය කළාද නැද්ද දන්නේ. කෙසේ වෙතත් බලන්න ලෝතුරා බුදු කෙනෙක් පිරුණම් පාන පරිසරය තුළදී පිහිටට හිටියේ 80 අයස් පිරුණු බුදු හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරු පමණයි. වෙන ගමනක් යන්න දිගු ගමනක් යන්න ආවේ අපහසුතාවයට පත් වුණා. ගහක් යට වැඩ හිටියා, පැන් ටිකක් ගෙනාවා. මහ ලොකු දෙයක් නෙමේ, ගඟෙන් ගහගෙන යන පැන් ටිකක් පාත්තරින් වළඳලා අර බොහෝ දිනාට වාඩි වෙන්න තිබුණු හරියට ඔය ප්‍රසිද්ධ ස්ථානවල තියෙන පොදු වාඩි වෙන ආසන, ඒ වගේ ආසනයක් තිබ්බ. ඔළුව තියාගත්ත මම පිරුණම් පාන්න කියලා තීරණය කළා. උන්වහන්සේගේ ශරීරයේ දුබලතා තාම උච්ච අවස්ථාවට පත් වෙච්ච බැවින් එහෙම උන්වහන්සේ පරිනිර්වාණය අදිෂ්ඨාන කරගෙන නිවිසැනහුණා. මුළු ලෝකයකට මේ මහා අප්‍රමාණ අමිල ධර්මයක් ලබා දුන්නු බුදුරජාණන් වහන්සේ මේ හිතා ගන්න අමාරුයි, මෙච්චර මේ තනිකලේ කොහොමද මේ 80 අයස් පිරුණු බුදුහාමුදුරුවෝ කියලා. හරි පුදුමයි. මහා සංඝරත්නේ ගොඩක් වැඩම කළත් නෑ පිටිපස්සෙන්, වෙන දායක කාරක ගෝල බාලයෝ කවුරුත් ගිහිල්ලත් නෑ. එහෙම නේද ඒ කතාවේ තියෙන විදිය? ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පමණයි. ඇත්තම කතාව ලෝතුරා බුදුරජාණන් වහන්සේට බමුණෝ ශරීරය විනාශ කරන්න දේවල් දුන්නා. ඒකෙන් උස්සන්න වුණා. අවසානයේ පරිනිර්වාණය හෝම අදිෂ්ඨාන කළා, සිද්ධ වුණා. ඉතින් ස්වභාව ධර්මයෙන් අදිෂ්ඨානයක් කළාත් තිබුණා, හර්ම සිද්ධියකුත් වුණා. ඒ ඔක්කෝම සිද්ධි ටිකත් එක්ක පරිනිර්වාණයට පත් වෙනවා. ඒක ලෞතරා බුදු කෙනෙක් ඒව පිළිබඳව මුකුවත් මිනිස්සුන්ගේ සැලකිලි ගරු පිළිබඳව මුකුත් සැලකිල්ලක් නැත්තේයි උන්වහන්සේ බලාපොරොත්තු වුනේ නෑ. තව ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කිව්වච්චරයි. ආනන්ද ගෝයාරි සැක තියෙනවා නම් තථාගතයන් වහන්සේ බිරුණම් පාන්නයි හදන්නේ, බිරුණම් පාවට පස්සේ ආනම්ම නම් කියන්න එපා දැන් අහන්න. කුද්ධානුකුද්ධක ශික්ෂා වෙනස් කරගන්න කිව්වා. කුද්ධානුකුද්ධක ශික්ෂා කියන එකෙන් අවස්ථාවෙන් අදහස් වෙන්නේ අවස්ථානුකූලව ලෝකයට අවශ්‍ය කරන අන්දමට ශාසනයේ දියුණුව උදෙසා වන විනයන් අනුගමනය කරන්නත්, ශාසනයේ පිරිහීමට හේතු වන්නා වූ විනයන් අනුගමනය නොකර සිටින්නත් කියන අනුශාසනය සිද්ධ කළා. ඔබට වුණත් එච්චරයි. ඔබේ පිරිහීමට බලපාන දේවල් කරන්න එපා. තේරෙනන්නේ? ආර්ථිකය හරි පැවැත්ම හරි ඔබේ ජයග්‍රහණයට හේතු වෙන දේවල්, දියුණුවට හේතු වෙන දේවල් කරන්න, එච්චරයි. ඕකයි විනය, ඕකයි තියෙන සීලය. සීලය නෙමෙයි විනය කියමුකෝ අපි ඒකට. විනය සරලයි. යමක් අනුගමනය කිරීමෙන් පිරිහෙනවද ඒක අනුගමනය කරන්න එපා. බුදුහාමුදුරු කියලා තිබ්බත් බුදුහාමුදුරු නොකිව්වත් කමන්නේ, යමක් අනුගමනය කිරීමෙන් තමන්ට යහපතක් දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙනවද ඒක අනුගමනය කරා. බුදු කෙනෙක්ගේ බලාපොරොත්තු අවසානයේ ඔබගේ පූර්ණත්වය සහ සාර්ථකත්වය. ඔබ කොතෙක් දුරට සාර්ථකද, තා ඔබ කොතෙක් දුරට සාර්ථක විය යුතුව සිටිනවාද කියලා මේ මොහොතේ බලන්න. නිකම් නිකන් නිහඬ මනසක් ඇති කරගන්න නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ, අවබෝධාත්මක මනසක් ඇති කරගන්න. ප්‍රශ්න අමතක කරගන්න නෙමෙයි අපිට අවශ්‍ය කරන්න සියලු ප්‍රශ්න හමුවේදී අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් නොසෙල් වෙන මනසක්. සැලෙන්නේ සෑම විටම දස සංයෝජන නිසා සංයෝජන දුරු කරන්න. සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව, බොහෝම සලවන සැලෙන දෙයක්, මනස කම්පණය කරවන දෙයක් විචිකිච්ඡාව. සීලබ්බත පරාමාස බොහොම කම්පණය කරන දෙයක්. ලෝකයට බැඳී යාම කාමරාග බොහොම කම්පණය කරන, ව්‍යාපාද බොහොම කම්පණය කරන මනස, රූපරාග කම්පණය කරන, අරූපරාග කම්පනය කරන, මානය මනස කම්පනය කරවන්නට හේතු වෙනවා. උද්දච්චකම මනස කම්පනය කරන්න, වේදනාවට පත් කරන්න හේතු වෙනවා. අවිද්‍යාව මනස කම්පනය කරන්නට හේතු වෙනවා. එහෙමනම් දස සංයෝජන කියලා කියන්නේ මනස කම්පනය කිරීමට හේතු වන 10ක්. මේකත් හරියට බයිසිකල් පදිනවා වගේ වැඩක්. බයිසිකලේ යන කෙනෙක්ගෙන් ඇත්තටම ඇහුවොත් ඔයා කොහොමද ওই බැලන්ස් එක ගන්නෙ කියලා, මිනිහා කියයි මං නැග්ගා පැද්දා යනවා ඉතින් රෝද දෙක කෙලින්. ඔයා මොනවද කරන්නේ බැලන්ස් එකේ ඉන්න? මම ට්‍රයි කරනවා. පුල්ම කාලේ නම් අපි පොඩි උත්සාහයක් දැරුවා නේද? එහෙම වැටියටි. පස්සේ ওই නැග්ගා ගියා. ඕන පැත්ත කර නවල, ඕන විදියට නවල, කණේ වෙලි ගෑවෙන්න නවගෙන යන්න පුළුවන් ඒ මනුස්සයට. ඒ බැලන්ස් එක කොහෙද ඉන්නේ? ඒ බැලන්ස් එකේ ඉන්නේ පච්චත්තං වේදි තබ්බෝ. මේ ඇඟට ප්‍රත්‍යක්ෂ වෙන න්‍යායෙන් ස්වභාවයෙන් මිසක් උගන්නලා නෙමෙයි. බයිසිකලේ බැලන්ස් එක උගන්නලා නෙමෙයි ගත්තේ. ඔය වෑංජනේ රහ අපේ ගෘහණිය එන නිසා කියන්නේ ව්‍යංජනේ රහ ගන්න උගන්නලම නෙමෙයි. ඒක ගන්න කොහෙන්ද? ඒක තමන්ගේ බැලන්ස් එකෙන් ගන්න. එහෙනම් ඉතින් අනිත් කෙනාටත් දැම්මා මේකෙන් මෙච්චරයි, මේකෙන් මෙච්චරයි, මේකෙන් මෙච්චරයි කියලා දැම්මලා දාලා හදන්න දෙන්න බලන්න ආධුනිකයෙකුට. මහත්යට කා වලින් මේ හැන්දක් දාන්න කියන, ලුණු වලින් මෙච්චර දාන්න කියන, හදාගෙන කන්න කියන, කන්න බෑ වෑංජනේ හදන්න බෑ. නුපුරුදු කෙනාට එහෙම හැදි ගන්නට දැම්මයි කියලා එහෙම කන්න බෑ. මොකද හේතුව සමහර දේවල් ටයිමින් එකට එකතු කරන්න ඕන. ටයිමින් එකට එකතු කරේ නැති වුණොත් ඒක හරියට සැකසෙන්නේ නැහැ. එහෙනම් ඔබේ නිවන ඔබේ ප්‍රත්‍යක්ෂතාවය තුළ, ඔබේ සංවේදීතාවය තුළ හට ගන්නා වූ දෙයක්. අනිත්‍ය කරගෙන වාසය කරන්න, අනිත්‍ය වෙලා වාසය කරන්න. මොනවා හරි නිත්‍යයක් හොයන්න එපා. නිවනවත් නිත්‍ය කරගන්න එපා. නිවන නිත්‍ය කරගත්තොත් මොකද වෙන්නේ? ඔබ නිවනක් හොයනවා. නිවනක් හොයනකොට නිවන නැති වෙනවා. අනිත්‍යවත් නිත්‍ය කරගන්න එපා. අනිත්‍යත් අනිත්‍යයි. ඒ අනිත්‍යත් අනිත්‍යයි. ඒ අනිත්‍යත් අනිත්‍යයි. ඊළඟට ඒ අනිත්‍ය ඒත් අනිත්‍යයි. ඊළඟට ඒ අනිත්‍යයට මොකද වෙන්නේ? ඒත් අනිත්‍යයි. ඒ අනිත්‍යයට මොකද වෙන්නේ? ඒකත් අනිත්‍යයි. ඕම දවසක් හරි සතියක් හරි ගියෝ ගියෝ ඉන්නකෝ මට එහෙම කියෝ කියෝ ඉඳලා අත්දැකීම ඇවිල්ලා කියන්නේ. මොකද උත්තරේ? අනිත්‍යයි. ඒ අනිත්‍ය ආයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය අනිත්‍යයි. ඒ අනිත්‍ය අනිත්‍යයි. ඒ අනිත්‍ය මොනවා හරි අරගෙන නැතර වෙනවද? එහෙම නැත්නම් සියල්ල අතහැරලා නැතර වෙනවද? දැන් ඔබේ මනස බලන්නේ මොනවා හරි අරගෙන නැතර වෙන්න. ඒක මඤ්ඤමානය. අමඤ්ඤමානය කියන්නේ සියල්ල අතහැරලා නැතර වෙන්නේ. එයා බලන්නේ මොනවද අතහරින්නේ? සියලු දෘෂ්ටි, සියලු සංකල්ප, සියලු වචන, සියලු ක්‍රියාවන්, සියලු ජීවිත පැවැත්ම, සියලු උත්සාහයන්, සියලුම සිහියන්, සියලුම සමාධීන්ගෙන් නිදහස් වෙනවා. හොඳ නැද්ද? සමාධීන් වලට යන්න එපා. සමාධීන් වලට ගියාම ඒ සමාධීන් නැමුණු නැමුණු පැත්තට යනවා. ඒ ගොඩාක් ධ්‍යාන භාවනාවල් වල මනස සංවේදී කරගත්ත අයට මේ සමාධිය වැඩ කරන්නත් අමාරු වෙනවා. මොකද මනස හරි සංවේදී වෙනවා. සංවේදී වුණාම හරිම අමාරුයි. එළියට දාන්න බෑ, නැවුමකට දාන්න බෑ. දැන් ශක්තිමත් මනසක් නැත්තම් නේද? පාර පනින්නවත් මනස ශක්තිමත් නැත්තම් පාරේ එහා දුවයි මෙහා දුවයි. මේ මොහොතේ ඔබ යමක් උපාදාන කරලද සිටින්නේ? ඔබ මේ මොහොතේ යමක් උපාදාන කරලා තියෙනවා නම් ඔබේ හිතේ සතුට අහිමි වෙමින් පවතිනවා ඇති. ඔබ කිසිවක් උපාදානය නොකරන්නේ නම් ඔබේ සැහැල්ලුවම සහනයම වර්ධනය වෙවි වර්ධනය වෙවි ඇති. ලෝකේ හරියටම හරි දෙයක්වත් වැරදියට වැරදි දෙයක්වත් නැති වෙනවා අග විනිසුරු නැති වුණාට පස්සේ. කවුද අග විනිසුරු? ඔබේ ලෝකේ අග විනිසුරු ඔබයි. තේරුණානේ? ඔබේ ලෝකේ අග විනිසුරු ඔබයි. හදාගත්ත නීති ටිකක් පොත පෙල්ල පෙල්ල විසඳනවා. නමුත් ලෝකේ පවතින නීතියනොත් හදාගත්ත නීති වලින්වත් සාධාරණත්වයට වන්නේ නැත. නිසා ලෝකේ දියුණු රටවල් ඒක සාධාරණත්වය ලබා ගැනීම සඳහා දැන් මහන්සි වෙනවා. ඒ කියන්නේ නීතියට එහා ගිහිල්ලා සාධාරණත්වය කියන එක මතු කරගන්නේ කොහොමද මේ තුලින් කියලා මහන්සි වෙනවා. තාම අපේ රටේ රටවල් තාම එච්චර දියුණු වෙලා නැහැ. ඒක බාහිර ලෝකේ බැලුවත්. එතකොට ඔබේ තුල, ඔබ තුල, ඔබ විසින් දාගත්ත අගවිනිසුරුකම ඒ ප්‍රශ්නේ විසඳන්නේ ඔබේ ආගමේ පොට්ටික බලලා, ඔබේ සංස්කෘතියේ පොට්ටික බලලා, ඔබේ පරම්පරාවේ සහ දෘෂ්ටියේ න්‍යායේ ස්වභාවය බලලා ද, එහෙමත් නැත්නම් යථා තත්ත්වයේ තථාකාරීත්වයේ බලලාද? ඔබේ ගෙදර හීලෑ බල්ලෙක් ඉන්නවා. ගෙදරට එන කවුරුවත් හපා කන්නේ නැහැ. ඔබ දඟල් දාලා තදින් ගැට ගහලා බැඳලා කූඩු වල දාලා හිර කරලා තියනවද? නෑනේ. නිදහසේ ඉන්න දෙනවා. ඇයි? ඒ බල්ලගෙන් කිසිම ගෙදරට එන කෙනෙකුටවත් කාටවත් හිරිහැරයක් නැහැ කියලා දන්නවා. හැබැයි යංගිසි බල්ලෙක් ඉන්නවා. අවුච්ච කෙනාව කනවා. කෙලින්ම ගෙදර පිටගෙන ඉන්න කෑවා. එතකොට මොකද කරන්නේ? ගේට්ටු අරින්න කලින් බල්ල බැඳලා අරින්න. එහෙම නැත්නම් කූඩුවේ දාලා වහන්න කල්පනා කරනවා. ඔබේ සිතත් මේ බල්ලගේ උදාහරණය ගත්තේ. ඔබේ බල්ලා හීලෑ නම් අනිත් අය අපා ගන්න නැත්තම් කූඩුවේ දාලා වහන්න ඕනේ, දැංගල් වලින් බඳින්න ඕනේ, හීලෑවෙන්නේ දැල්ලේ ඉන්න දෙන්න. ඌව කවුරුත් හපා ගන්නෑ. ඔබේ මනස ඔබ දඩින් අල්ලලා බඳින්න හදන්නේ, කූඩුවට දාලා වහන්න හදන්නේ. ඇයි? ඔබේ බල්ලා ඔබට ෂුවර් නෑ. බල්ල කිව්වේ ඔබේ මනසට. ඔබේ බල්ලා ඔබට ෂුවර්ද? ඔබේ බල්ලා ඔබට ෂුවර්ද? යන ගමන් කිය ඇත්ත තමයි හාමුදුරුවෝ කිව්වා වගේ මගේ බල්ලත් මට ෂුවර් නෑ කියලානේ. සරලයි දුක් විඳින න්‍යාය සහ දුකෙන් නිදහස් වන න්‍යාය. දුක් විඳින ප්‍රතිපදාව සහ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. පූදත් ජන සත්වයෝ පූදුන් සත්වයෝ අනුගමනය කරන්නේ දුක් විඳින ප්‍රතිපදාව. දුකෙන් නිදහස් සැපයි කියලා තමයි මේ මිනිස්සු ඔක්කොම ඒව ගන්නෙ. මේ ඔය අවුරුදු කාලේ ඔය කරන ඔක්කොම දේවල් ටික කරන්න මොකද සැපයි කියලා. ඒ තරඟකාරීත්වය දුන්නට පස්සේ මන් දන්නේ මොනම හරි හේතුවකින් මිනිස්සුන්ට ඒකේ තියෙන විඩාව, ඒකේ තියෙන දුක, ඒකේ තියෙන පීඩාව අමතක වෙලා යනවා. කකුල් පිච්චෙන ඒවා අමතකයි, ගිනි අවුවේ දැවෙන එක අමතකයි. ඒ තරඟකාරීත්වය තුළ තමන් ජීවිත අවධානමකට ලක් වෙනවා කියන එක අමතකයි. දැන් බලන්න බයික් රේස් එකක් හරි කාර් රේස් එකක් හරි දැම්මම නේද ජීවිතේ මරණය කියන එක අමතකයි යනවා. බයිසිකල් රේස් එකක් දැම්මම එයා දන්නවා මේ වේගය තුල එයාට ඒක පාලනය නැතුව ගියොත් එයාගේ මරණය තමයි සිද්ධ වෙන්නේ, අතපය තමයි නැති වෙන්නේ කියලා. නමුත් බලන්න තරඟකාරීත්වය හා ජයග්‍රහණය තුල උමුතුව මිනිස්යාගේ මරණය කියන එක අමතක කරවනවා, ජීවිතය කියන එක අමතක කරවනවා. එහෙනම් මේ ලෝකයේ මේ දෘෂ්ටි ධාරයෙන් වෙලා මේ යන ගමනේදී බුදුහාමුදුරු දුටුවේ පළඟැටියෝසේ විඩාබර වෙනවා, පීඩාවට පත් වෙනවා. ඔබ තුල යන්නේ මේ දෘෂ්ටි වේගයක්ද? එහෙම නැත්නම් ඇත්තෙම ලෝක සෞම්‍යත්වය ස්වභාවිකත්වය තුල ඒසම මේ භාවනාව තුලින් හදන්නේ බැඳපු කූඩුවක හිර කරපු බල්ලෙක් හදන්න නෙමෙයි. හැමෝම සමගම ඕම සෝදෝ ඉන්න හීලෑ මනසක්. මේ හීලෑ මනස හාමුදුරුවරු ඇති කරගන්න ඕන. එතකොට හාමුදුරුවරු විසින් මේ කැරලි කෝලහල අර මේව නිර්මාණය කරන්නේ කඩවල වලට ගල් ගෙඩි වලින් ගහන්නේ. මම තරුණ කාලේ මේ යාළුවෝ එක්ක ඉදිවත් එවැනි දේවල් කරන්න හැදුවොත් එහෙම මම ඒක වළක්වනවා. පාර දින ලයිට් එකට හරි ගල් ගෙඩියකින් ගහන්න හැදුවොත් මේක වළක්වනවා. ඒකට හේතුව ඒ කාලේ ඉඳලා මොකක් හරි මනුෂ්‍යත්වයක් තිබුණා. ඇයි යකෝ මේක ගහලා කුඩු කරන්න එපා, මේක අපි යන පාර නෙමෙයි, ලයිට් එක තිබුණා ආවේ. මේ විනාශකාරී මනසවල් තියෙන මිනිස්සු ඉන්නවා. රණ්ඩුවක් ඇදගමු කියලා රණ්ඩු ඇද ගන්නවා. අරේ අවුස්සමු කියලා අවුස්සනෝ. අරුන් දෙන්න කොටෝමු කියලා කොටෝනෝ. කොහමද කරලා තියෙනවද? කරපු අය දැක්කද? අත්දැකීම් තියෙනවද? අපි එහෙම කළේ නැහැ. අපි සමගි කළා සමහරලාට වචනෙන් දෙන්නව සමගි කළා. මේ පැත්තේ කොල්ල කියන්නේ එහා පැත්තේ කාට අහුනොත් ගහනවා හක්ක දැලෙන්න කියලා. ඒක ගිහින් එහා පැත්තට කිව්වොත් එහෙම එයා මිනිහා ඉවලෙම පොල්ල අරක් කැයිලා මේ මිනිහට ගහනවා. එයා පැත්තට ගිහිල්ලා කියන්නේ මම අනේ එයා හරි සංවේගයෙන් ඉන්නේ, ඒ වෙලාවේ එයා ඉක්මන් වුණා වැඩි, එයාගේ ඇත්තේ තමයි වැරද්ද කියලා එයා දැන් පිළි අරගෙන ඉන්නේ කියලා කියන්නේ. ආ ඒකනේ කියලා අරයා සන්තෝෂ වෙනවා. මන් නැත්තම් ඉතින් අඬු හතර කඩන්න කියලා එයත් කියනවා. මේ පැත්තට ඇවිල්ලා කියනවා මම අනේ මිනිහා බොහොම සංවේගයෙන් ඉන්නේ, ඒ වෙලාවේ මං ඉක්මන් වුණා වැඩි, මිනිහාගේ ඇත්තේ වැරද්ද කියලා මිනිහා කියනවා කියලා මේ පැත්තටත් කියනවා. ආ දෙන්නම කූල්. මූණට මූණ හම්බුනාම කොහොමද ගණන් ගන්න එපා ඔහොම තමයි කියලා කෙනෙක්ට යාළු වෙනවා. යාළු වෙලා ටික කාලයක් ගියාට පස්සේ කියනවා උඹලා දෙන දෙපැත්තේ ඉඳන් කිව්වේ මේව මම ඒව ගිහින් ඒ විදියට කිව්වනම් උඹලා ගහගෙන මරා ගන්නවා කියලා. දැන් ඉතින් තරහ වෙන්නේ නැහැ කියලා දන්නෝනේ. දැන් ඉතින් මම ඔන්න කිව්ව කතාව මං කර වැඩි මේකයි කියලා. ඉතින් බලන්න මේ වචනේ අවුලවන්න පුළුවන්. ඒ පවුල අවුලුත් එහෙම විසඳලා තියෙනවා. පවුල අවුලෙච්ච ඒවත් ආවහම මේ පැත්තෙන් අර පැත්තට කියන ඕන සෑහෙන දුකෙන් ඉන්නේ මහත්තයා. අර මේ අඬනවා මහත්තයා ගෙදරින් නැහැ කියලා මේ කියලා කිව්වම මේ මනුස්සයාගේ හිත වුණ වෙනවා. ඊට පස්සේ නෝනට තද වෙලා යොදර බයිනවා. ඕක ආමුදුරේ ගේ පත්තු බලාදර ගන්නෑ කියලා. ඊට පස්සේ මේ පැත්තට කිව්වම නෑ නෝන දුකෙන් ඉන්නේ මහත්තයා අර දුකෙන් ඉන්නේ යා මේ. මේ නිකන් දින වචන මිනිස්සුන්ව සමගි කරන්න යහපත් කරන්න යහපතට යොමු කරන්න කියන්න පුළුවන්. බොරුව පාවිච්චි කරන්න යහපතට උපරිමයි. ඒකට කියනවා සම්මයක් ප්‍රයෝගේ. ඇත්ත වුණත් පාවිච්චි කරන්න එපා විනාශයට. බොරු වුණත් පාවිච්චි කරන්න යහපතට. ඇත්ත වුණත් පාවිච්චි කරන්න එපා විනාශයට. දැන් මම උදේ පාන්දර මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල් දුන්නේ නැත්තේ ඒකයි. මොකද මගේ නිහාය බොරු වුණත් යහපත වෙනුවෙන් උපරිමයෙන් පාවිච්චි කර යුතුයි. තමන්ගේ ලෝකයාගේ දෙපැත්තෙම යහපත පිණිස හැමතිස්සෙම බලනවා මේක දෙපැත්තටම යහපතක් වෙනවද කියලා. එක පැත්තක යහපතක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හැමෝටම යහපතක් වෙන්න ඕන. මටත් යහපතක් වෙන්න ඕන, ලෝකෙටත් යහපතක් වෙන්න ඕන. මම වලක වැටිලා අනිත් අය ගොඩ දාලා වැඩකුත් නෑ. අනිත් අය වලවල් වල දාලා මම ගොඩ ගිහිල්ලා වැඩකුත් නෑ. මේකට කියනවා අත්තහිතං කත්තබ්බං පරහිතංච කත්තබ්බං. තමන්ගේ හිත පිණිස වැඩ කරනවා, අනුන්ගේ හිත පිණිස වැඩ කරනවා. යම්කිසි කෙනෙක් ගඟේ ගහගෙන යනවා, පැන්නොත් එයාව බේරගන්න පුළුවන් කියලා පේරනවා නම් පැනලා බේරගන්නවා. පැන්නොත් එයත් ගඟේ යනවා, මාත් ගඟේ යනවා කියලා තේරුනොත් එහෙම ඔබ තනියෙන් ඵලයන් කියලා නිකන් ඉන්නවා නේද? නැත්නම් දැන් එහෙම වෙලා දින උන්තර මොදි දිය වැල් වලට අහු වෙලා එහෙම නැත්නම් ගඟේ ගිහිලා අරය පයින්නෝ එයා බේරගන්න, එයා යනෝ එයා බේරගන්න, අනිත් පයින්නෝ හතක් අටක් පනලා හත අටම නැති වෙනවා. ඇයි මේ? මිත්‍යාව. යථාර්ථය හැඟීම නෙමෙයි. ඒ අවදි ඇති කරගන්න ඕන. ජීවිතේ තේරුම් ගන්නයි මනුෂ්‍යාත්මය ලැබෙන්නේ. ලෝකේ තේරුම් ගන්නයි මනුෂ්‍යාත්මය ලැබෙන්නේ. මේ කිසි වෙලාවක ඔබව න්‍යායකට හිර කරන්න කරන දේශනාවක් නොවේ. ශික්ෂාවකට හිර කරන්න කරන දේශනාවක් නොවේ. දෘෂ්ටියකට හිර කරන්න කරන දේශනාවක් නොවේ. ආගමකට හිර කරන්න කරන දේශනාවක් නොවේ. ඒ සියල්ලකින් නිදහස් කරන්න කරන දේශනාවක්. සියල්ලකින්ම නිදහස් වෙන්න කරන දේශනා. ඔබ ඔබට බැඳිලා ඉන්නේ ඒකෙන් නිදහස් වෙන්න ඔබ. ඒකට කියනවා අත්තවාදය. ඔබ බැඳිලා ඉන්නේ තමන්ගේ තර්කයට. තමන්ගේ තර්කයට අනුකූලව තමයි බලන්නේ. හරි වැරදි ඒවා හොයන්න යන්න එපා, එහෙම හොයන්න එපා. පරවාදය ලෝකය විසින් දුන්නු ආගමික වාර්ගික සංස්කෘතික න්‍යායන් පරවාදයෙන් බලන ලෝකය. සත්‍ය නිවන ස්වර්ගය මෝක්ෂය අත්තවාදේවත් පරවාදේවත් නැහැ. තියෙන්නේ තථාගතත්වයේ ස්වභාවිකත්වය තුළ පමණයි. අත්වාදේවත් පරවාදේවත් සත්‍ය නෑ. ඇයි? ඒ ඔක්කොම වාද. වාද කියන්නේ මොනවද? පුජ්‍යල මතවාද. මතවාද කියන්නේ මොනවද? සංකල්ප. සංකල්ප කියන්නේ මොනවද? දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ මොනවද? වචන. ඒවට තමයි මමය, මාගේ, මගේ ආත්මය. වශයෙන් ගන්න ස්වභාවය කියලා කියන්නේ. පින්නතුනේ මේ අමා දහම ඇසුනහම මේක සමහර අය කියනවා අනේ හාමුදුරනේ කුඩු ගැහුවා වගේ දැන් අහනවා කියනවා. කුඩු වැඩේ තියෙන්නේ කියන්නේ ආයෙ ඉතින් බර නැත්තම් නිකන් වෙවුලනවා වගේ බන අහන්නම ඕන කියනවා. ඇයි ඒ හේතුව? මෙතෙක් කාලයක් අර දෘෂ්ටි වලින් විඩාබර වෙච්ච ඒ හිතට ඒ ධර්මයෙන් ලබන සැනසීම සහනය කියන එක ලැබෙන්න පටන් ගත්තට පස්සේ ඒකෙන් ලැබෙන සහනය යාට අමතක කරන්න බැරි වෙනවා. ඒක තේර ප්‍රඥාවන්තයාට ඒක තේරෙනවා දවසින් දවස දවසින් දවස එයා ලිහිලා නිදහස් වෙලා යනවා කියලා. එනිසා ප්‍රමාදීවම මහන්සි වෙනවා, කැප වෙනවා. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. මේ ලෝකේ දෙන වටිනාම රසය ධර්ම රසයයි. සබ්බ රතින් ධම්ම රති ජිනාති. මේ ලෝකේ ඇලීම් අතර දිනන ඇලීමක් තියෙනවා නම් ඒ ධර්මයට ඇලීමයි. අන්නේ දහම් මග අනුගමනය කරොත් අග්ගෝ හමස්මි ලෝකස්ස, අනේ මම ලෝකයේ අග්‍ර තැනට ආවා. ජෙට්ටෝ හමස්මි ලෝකස්සේ, මම ජ්‍යෙෂ්ඨත්වයට පත් වුණා. සෙට්ටෝ හමස්මි ලෝකස්සේ, මම ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා. ආයමන්ති මා ජාති නත්ති දානි පුනා බව, මම මෙතන ජාතියෙක් පුජ්‍යලයෙක් සත්වයේ පුජ්‍යලයෙක් ආත්මයක් කියන ස්වභාවයක් මට දකින්න නෑ. ආයි ආයි නැවත නැවත සැකසෙන ස්වභාවයක් මට දකින්න නෑ මේ මනස තුළ. මා ඒ සියල්ල ඉක්මවා දකින ඥානය පහළ වුණා, සදහම් ඇස පහළ වුණා, විද්‍යා ඇස පහළ වුණා, ආලෝක ඇස පහළ වුණා කියන ඒ අභීත සිංහනාදය ඔබේ ආධ්‍යාත්මය තුළනොත් ඇහෙන පටන් ගන්නවා. ඒ බුදු කෙනෙක් කළ ඒ අභීත සිංහනාදය ඔබේ ආධ්‍යාත්මය තුළින් ඔබට දකින්න ලැබෙනවා. ඔය සිද්ධවන්නේ අපූර්ව භාවනාව. ගොඩක් අය හිතාගෙන ඉන්නේ භාවනාව කියලා කියන්නේ මහා නිකං හක්කට ලී කෑලි දාගෙන දත් මිටි කාගෙන මොනවා හරි දෙයක් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන හිතාගෙන හිතාගෙන දුකටපත් වෙන්න කරන වැඩක් කියලා නෑ. ඔය අපූර්ව භාවනාව. ඕනනම් එහෙම දෙයක් දෙන්න පුළුවන්. ඒ හැම භාවනාවකම තියෙන රූපෙකුයි වචනෙකුයි දෙනවා. රූපෙකුයි වචනෙකුයි මවාගෙන අරමුණු කරගෙන සංඥා අනිත් සංඥා ටික පරයා යන මේ සංඥාව වඩන්නයි තියෙන්නේ. එතකොට සිද්ධ වෙන්නේ අනිත් සංඥා ටික අමතක වෙලා මේ සංඥාවේ ඒකාග්‍රතාවයක සමාධියක එයා පිහිටනවා. එහෙම නැත්නම් මෝහණයකටපත් වෙනවා. දැන් ආලෝකය පිළිබඳව අපි කසීනයක් බවාගෙන දිගටම මේ භාවනාවේ දිනුත් ආලෝක මෝහනයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ යාට හැමදැනම ආලෝක පේන්න පටන් ගන්නවා. ආලෝක නිමිති මුලින් පටන් ගන්නවා. ආලෝකය පස්සේ වාසී කර ගන්නවා කියලා එකක් වෙනවා. ආලෝකය හැමතැනම පතුරවාගෙන වාසය කරනවා කියලා එකක් තියෙනවා. මොකද්ද මේ ආලෝකය වාසී කරගෙන එහෙම දෙයක්ද උනේ? සරලයි. මේ බල්බ් එක හරි දිහා බලාගෙන ටික වෙලාවක් ආලෝකෝ 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 කියලා හිතන්න. ඒක ආලෝක කසිනිය. නිමිත්ත නිගන්න ඕන. ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන බලන්න අර බල්බ් එක පේනවා. ඒ කුඩා ආලෝකේ කලමැදිරි එළිය වගේ පේනවා. ඒක නිමිත්ත උග්‍රහණය කරගත්ත උග්‍රහ නිමිත්ත. තේරුණා නේද? ග්‍රහණය කරගත්තා. එරවසේ නිමිත්ත බලාගෙන ආලෝක 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 කියන දැන් මේ මේඩින්ගටත් අර බල්බ් එක බලන මට බල්බ් එක පේනවා. ඇස් දෙක පේනවා. ඒක රාඩුවත් සිද්ධ වෙනවා. මොකද ඇහි ඡායාව එන පටන් ගන්නවා. පස්සේ ආලෝකෙ හිම යනවා පේනවා. මේ භාවනාවල් අපි ඕන තරම් ප්‍රගුණ කරලා තමයි මේ මේ කාරණා ටික කියන්නේ. මේක පාරිශුද්ධ වූ නිවන් ධර්මයේ උදෙසාවන වටිනාම කොටස, ශ්‍රේෂ්ඨම කොටස මේ ලබා දෙන්නේ. සුද්ධ පවිත්‍ර කරලා ශ්‍රේෂ්ඨම කොටස අර වගේ වටපිටාවක් යන්න දෙන්නේ නැතුව මේ ඔයත් බොහෝම ඉක්මනින් එකඩ කරන්නට පාර තමයි මේ ඇවිල්ලා ඒ දේශනා කරන්නේ. ඒක ඉදින් කිව්වහම තමන්ගේ තර්ක ටිකත් එක්ක ගලපල බලලා තමන්ට පිළිගන්න බැරි හේතු හදාගෙන ප්‍රතික්ෂේප කරගෙන කාලය ගෙවාගෙන කටයුතු කළොත් එහෙම ඒක ඉදින් තමාගේම වාසනාව හෝ අවාසනාව තීරණය වෙන තැන වෙනවා. ඔබට ඔබ පිහිට වීම පිහිට වෙනවද නැද්ද කියලා තේරුම් ගන්න. මේ අම අපේ ගන්න පිළිගන්න අවශ්‍ය නැහැ. අපිට පිළිගන්නන්න උමනාවකුත් නැහැ, පිළිගන්න අවශ්‍යත් නැහැ. ඔබට හොඳ නම් ඔබ ගමම් කරලා ඒ සැනසීම ලබා ගන්න. එපා නම් ඔබට කැමති සංසාර පාරමිතාවකට යන්න පුළුවන් අයිතියත් ඔබට තියෙනවා. මක් නිසාද මේ ලෝකේ ඉන්න සියලු සත්වයෝ එහෙම නිවන් දක්වන්න බැහැ? අපි සැනසීම ලබා දෙන්නේ මේ ආධ්‍යාත්මික සුවය නිවන බලාපොරොත්තු වෙන අයට පමණයි. තර්ක ගොඩාක් තියෙන අයට, දෘෂ්ටි ගොඩාක් තියෙන අයට, තමන්ගේ ආගමික මතවාද තියෙන අයට අපි කියන්නේ මොකද්ද? අනේ සාදු, ඕකම පිළිපදින්. මොකද හේතුව මං ඒ කාලේ මේ ධර්මයට ලැබි ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට යොමු කරනවා. තේරුණා නේද? ඒ බණ කියන්න ගිහිල්ලා ප්‍රශ්න හට ඇති කරගන්න ඕනේ කාගල්ලක. ඔබට දෘෂ්ටියක් තිබේ නම්, ඔබට භාවනාවක් තිබේ නම්, ඔබ නිවැරදි කියන හිතන ප්‍රතිපදාවක් තිබේ නම් අපි මොකද්ද කියන්නේ? අනේ සාදු, ඔබ ප්‍රගුණ කළා අපිටත් ඇවිල්ලා කියන්නේ. දැන් එතකොට ටිකක් අපහසුතාවයටපත් වෙනවා. ඔබත් දැකලා අනේ අපිටත් ඇවිල්ලා කියන්න, අපිත් අහගන්න කැමතියි. ඔබ මේ වෙනකොට දෘෂ්ටිධාරියෙක්ද? මෙච්චර බනහලා දෘෂ්ටිධාරියෙක්ද? නැද්ද? නෑ කියන එක ස්ථාවරව කියන්න පුළුවන් පිරිස ඉන්නවා නාත උසන් බලන්න. බොහොම හොඳ පිරිස ඉන්නවා. හොඳයි. දෘෂ්ටිධාරියෙක් නෑ, දෘෂ්ටි නෑ කියලා. දොළහ පහු වෙලා කෑවොත් එහෙම අපි තාරන්නේ ගත හේමේ ඉන්නවා. ඉතින් ඔරලෝසු වෙනවම ගහලම තියෙන දානශාලාව ඉස්සරහා කට්ට යන වේගෙට අපි ඉතින් වැඩ. ඔන්නකොම් කළකොම කොම හරි 12 වෙන්න කලින් ඉතින් හාමුදුරුවෝ ඔක්කොම දඩිබිඩි දඩිබිඩි ගාලා වන්දකන 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 යනවා. මේ ඉතින් ඩිංගක් අයිස්ක්‍රීම් එක ගේන්න පරක්කු වුණා. ඉතින් 12ක් කට්ට පැන්න විතරයි අයිස්ක්‍රීම් එක ගෙනාවා. හාමුදුරුවෝ හරි වැඩි තව තප්පර 10කට කලින් ගෙනාවා. ඕක වලඳන්න තිබ්බා. මේ දැන් බෑ. ඉතින් ගියා 12 වුණා, වැඩි හරියන්නේ නැහැ. දැන් බෑ. මිනිසුන්ගේ මානසික රෝග හදලා තියෙන්නේ, හදාගෙන තියෙන්නේ අපිම තමයි. මේක අපිට විතරක් නෙමෙයි, අනිත් ආගම් වලනුත් එහෙමයි. ඒ ආගම් වලින් දෘෂ්ටි දැම්මට පස්සේ ඒ දෘෂ්ටි වලේ මිනිස්සු තෙරපෙනවා. ඒවට තමයි කියන්නේ සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස. බුදු කෙනෙක් ලෝකේ බුත සීල සමාදන් කරවන්නේ නැත. උන්වහන්සේලාගේ විනයක් තිබුණා. ඒ විනය තිබුණේ ශාසන පැවැත්මට මිසක් ශාසනස්ස ආයු ශාසනයේ පැවැත්මට මිසක් නිවන් දකින්න නෙමෙයි. නිවන් දකින්න ඕනේ නැහැ. දැන් මාර ප්‍රශ්නේ අපි ඔළුවට දාලා තිබුණු පරවාදෙත් එක්ක මේ වාදේ ගැලපෙන්නේ නැහැ. ඒක නේද වෙලා තියෙන්නේ? පරවාදෙත් එක්ක මේ වාදේ ගැලපෙන්නේ නැහැ. විනය අත්‍යවශ්‍යයි. ඒක රටින් රටට පළාතෙන් පළාතට වෙනස් කරගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් ඔය ටිබෙට් වගේ රටවල් වල ඉන්න සමහර සාහිණන්සලා ඒගොල්ලෝ නහන්සලා මෙහෙම ඔළුවට නිකන් ඔටුන්නක් වගේ තොප්පියකුත් දානවා. දැකලා තියෙනවනේ තොප්පියක් දාගන්න. ඇයි ඒ තොප්පියක් දාගන්නේ? හීතලයි.